ගරු පීල් මාෂල් සරත් පොන්සේකා මැතිතුම ඔබතුමාට විනාඩි 20ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. අද විවාදය පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන, පාස්කු ප්‍රහාරය ගැන මේ සභාවේ හුඟක් දේවල් කතා වුණා, කලින් කලටත් කතා වුණා. විශේෂයෙන්ම ටාජ් හෝටලයට ගිය ත්‍රස්තවාදියා ගැන, සාරා අපුලස්තිනයේ භූමිකාව, වනාතවිල්ලුව ත්‍රස්තවාදී කඳවුර, සාරාන්ගේ නැගෙනීර ප්‍රදේශය තුළ හැසිරීම, ජෙනරල් සැලේගේ භූමිකාව, මේවා සියල්ලම ප්‍රශ්න සහගත දේවල් බව මේ කතා අහගෙන ඉන්නකොට අපට පේනවා. පාස්කු ප්‍රශ්නය විසඳීම සඳහා අවශ්‍ය සාධාරණ ඉෂ්ට කරන්න අපට අංශ දෙකකින් ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. එකංශයක් තමයි පළමුවෙන්ම මහමොලකරු ඇතුළු ප්‍රහාරය සැලසුම් කිරීම. ඒ ගැන සිවිල් දෙනාටම දැනගන්න අවශ්‍යයි. ඊළඟට ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම. ඒකේ ජීවමාන සාධක මෙවටත් තියෙනවා. ඊළඟට මහමොලකරු සෙවීමේ සිද්ධියේදී මං විශ්වාස කරන්නේ කාර්ක සභාව මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ජනාධිපති කොමිෂන් සභාව මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා. මේකේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම් පරීක්ෂණ ප්‍රයත්නෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපරාධ විමර්ශන අංශය හරහා, CID එක හරහා, ඊට අමතරව බුද්ධි අංශවල සහයෝගය ඇතුව. එහෙම නැතුව එක එක සභාවලින් මේවා විසඳන්න පුළුවන් ගැටලු නෙමෙයි. මේවට වගකීම් සොයන්න අමාරුයි. සහරාන්ව මෙහෙයුවේ කවුද කියන එකයි හොයන්න අවශ්‍ය වෙන්නේ. මහමොලකාරයා කියන එක තමයි මෙතන මාතෘකා වෙලා තියෙන්නේ. මම විශ්වාස කරන්නේ මේ රටට බාහිර බලවේගයකින් සහරාන් මෙහෙව්වා කියලා. මම විශ්වාස කරනවා අපි මේ සොයන්න උත්සාහ කරන මහමොලකාරයාත් මේ රටේම තියෙන විෂ බීජයක් තමයි කියලා. ඊළඟට සහරාන් 2012 කාලේ ඉඳලා සැලේ එක්ක, සැලේගේ දුරකථනයත් එක්ක සම්බන්ධතාව තිබුණා කියලා සැලේ ප්‍රකාශ කරලා තියෙනවා ජනාධිපති කොමිසමට සාක්ෂි දෙනකොට. 2012 වෙනි කාලයක ඉඳලා සැලේ සහ සහරාන් අතර දුරකථන පණිවිඩාදී හුවමාරු වුණා කියලා. සහරාන්ට නැගෙනීර පඩි ගෙවන්න පටන් අරගෙන තියෙන්නේ යුද්ධය අවසන් වුණාට පස්සේ. උගත් දුරට 2010 පස්සේ විතර තමයි සහරාන්ගේ බුද්ධිංශ එක්ක සම්බන්ධ වෙලා මේවා කරන්න පටන් අරන් තියෙන්නේ. යුද්ධයේ කාලේ එයාගේ අපේ කිසිව ගනුදෙනුවක් තිබ්බේ නැහැ. මේ 2010 පස්සේ සිද්ධ වෙච්ච දේවල් ගැන මම විශ්වාස කරනවා. හෙන්ද විතරන හිටපු හමුදා නිලධාරියා හා ඔහුට හා ගෝඨාභයට ඉතාම සමීපලා හිටපු ජෙනරල් සැලේ, මේ අවස්ථාවේ රාජ්‍ය බුද්ධිංශයේ ප්‍රධානියා, මේවා ගැන අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට දැනුවත් තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. 2013 සැලේ DMI වුණාට පස්සේ මෙම කටයුතු සාරාන් සමග ගනුදෙනු නිදහසේ සිද්ධ වෙලා කියනවා. 2013 තමයි එයා හමුදා බුද්ධිංශයේ ප්‍රධානියා වුණේ. මොහුට ගෝඨාභයගේ ආශිර්වාදයේ දිගටම තිබුණා. මම සැලේ බුද්ධිංශවල පැත්තකට, බුද්ධිංශවලින් පැත්තකට දමලා තමයි තිබුණේ යුද්ධ කාලේ. ඔහු කතා මිසක් වැඩ කරෝ මිනිහෙක් නෙවෙයි නිසා, දෙමළ කතා කරන්න පුළුවන් නිසා බුද්ධිංශයට අරගෙන තිබුණා. ඔහු පැත්තකට දාලායි මං වැඩ කරේ. ඒක නිසා ගෝඨාභය ඔහු විශ්වාසවන්තයෙක් හැටියට ඉතාම සමීප කරගෙන, මම ගියාට පස්සේ හමුදාවෙන් ලං කරගෙන ක්‍රියාත්මක වුණා. සැලේ DMI වුණාට පසුව 2014 වෙනකොට සහරාන්ගේ ක්‍රියාකාරකම් ඉතාම නරක අතට හැරුණා නැගෙනහිර පළාතේ. සහරාන්ට යුද්ධ විශාල චෝදනා තිබුණා. නැගෙනහිර පළාතේ එවකට හිටපු ආඥාපති මේ ජෙනරල් ලාල් පෙරේරා සහරාන් ඔහුගේ කාර්යාලයට ගෙන්නලා ඔහුට අවවාද කළා තියෙනවා 2014. නැගෙනහිර 2009 සිට 2011 ජනවාරි වෙනකම් බොනිෆස් පෙරරා කියන පුද්ගලයා තමයි සේනාංක අධිපති වෙලා හිටියේ. බොනිෆස් පෙරරා සේනාංක අධිපති වෙලා හිටියා. ඊළඟට 2011 ජනවාරි වල ඉඳලා එයා 2011 සැප්තැම්බර් වෙනකම් නෙගනීර ආඥාපතිත් වෙලා හිටියා. මේ කාලේ තමයි මේ සහරාන්ට පඩි ගෙවන්න එහෙම ආරම්භ කළා කියන්නේ. 2012 2016 දිවොනිස් පෙරා වන්නි ආඥාපති වෙලා තමයි හිටියේ. සලේහා බොනිස් පෙරා ප්‍රබල ගෝඨාභය වාදී. ඉතාම හිතවත් වැඩ කරා. මොකද බොනිස් පෙරාත් මම ඔහුගේ කටයුතු නිසා ඔහුට විනය මාර්ග අරගෙන ක්‍රියා මාර්ග අරගෙන ඔහු පැත්තකට දාලා හිටපු කෙනෙක්. ගෝඨාභයත් ලං කරගත්තා. 2010 ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණය දවසේ උදේ 2010 වවුනියාවේ සහ නැගෙනහිර මඩකලපුව පැතිවල බෝම්බ පුපුරන්න ගත්තා. ඒකේ ප්‍රදේශවල ඉන්න දෙමළ මුස්ලිම් ජනතාව හොඳින් ගන්න දෙයක්. මේකට සහභාගී වුණේ මේ කරේ වවුනියාවේ මේක පාලනය කරේ සැලේ. මේ වෙනකොට සැලේ හිටියේ වවුනියාවේ. බොනිස් පෙරා අදාළ නිලයක් නැතුව 2009 දෙසැම්බර් ඉඳලා නැගෙනහිරට දාලා තිබුණා වැඩ බලන්න කියලා සේනාංකාධිපති හැටියට. එතකොට බොනිස් පෙරා නැගෙනහිරට ගියේ ඒ වැඩේ කරන්න. තන තන මේ බෝම්බ පිපිරීම සිද්ධ වුණා. බොනිස් පෙරා කියන්නේ මේ දවස්වල මට අභියෝග කරනවා. මම එයාගේ මේවා කිව්වම මට අභියෝග කරනවා, මට මඩ ගහනවා. ඒකන්ද එයාගේ චරිතය ගැන මම පොඩ්ඩක් කතා කරන්න ඕනේ. බොනිෆස් පෙරා ගැන මම කියන දේවල් ගැන සැකයක් තියෙනවා නම් එහා පැත්තේ ඉන්න ප්‍රභුවරුන්ට තමුන්නාසලා කමල් ගුණරත්න සහ ශෛන්ද්‍ර සිල්වාට කතා කරන්න. එයාගේ ඒගොල්ලෝ කතා කරාවි ඒගොල්ලෝ කියයි බොනිෆස් පෙරා කියන්නේ කවුද කියලා. බොනිෆස් පෙරේරා 2019 ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා පත්තරේට ලිපියක් ලිව්වා. එයා මේ හමුදාවේ නිලධාරියෙක් කියලා පත්තරේ ලියපු ලිපියේ තියෙන්නේ ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා. ඒකේ කියලා තියෙනවා යුද ගෞරවයෙන් 80%ක් යන්න ඕනේ දේශපාලනඥයන්ට කියලා. එතකොට නිල ඇඳුමට යටින් අමුඩයක් ගහගෙන වැඩ කරවු මිනිහෙක්. දැන් නම් යුද ගෞරවය දේශපාලනඥයන්ට දෙන්න කතා කරනවාද හමුදාවේ හිටපු ජෙනරල් කෙනෙක්. ඊළාට බොනිෆස් පෙරා වියත්මගේ ඉදිරියෙන්ම හිටපු කෙනෙක්. ඒ පින්තූර පවා මේ දවස්වල ෆේස්බුක් වල එයා වියත්මගේ වොයිස් කට් ඒවා දෙනතන් ඒවා මේ දවස්වල ෆේස්බුක් වල දකින්න පුළුවන්. ඊළඟට බොනිෆස් පෙරාගේ චර්චය ගැන මම පොඩ්ඩක් කතා කරන්න ඕනේ. බොනිෆස් පෙරාට 2010 මැයි මාසේ කර්නල් කෙනෙක් හැටියට සේනාංකයක වැඩ කරා. සේනාංකයේ කාර්ය මණ්ඩලයේ එයා වැඩබැරි මිනිහෙක් අකාර්යක්ෂමයි කියලා එතනින් අයින් කරා. ඊළාට මන්නාරමේ ඉඳදී සෙබලෙකුට පහර දීලා ඒ සෙබලා සියදී වෙනසාගෙන මන්නාරම අධිකරණේ එයාට නඩුවක් තියෙනවා. වාහනයක් හපු එකක් ගැන බොරු සාක්ෂි දීලා ඔහු ගමන් කරපු වාහනයක් වැරදි මාර්ගයක ගිහිල්ලා ඒකට හමුදාව එයාට විරුද්ධව ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඊළඟට මංගව තියෙනවා මෙතන බොනිෆස් පෙරාට අවශ්‍ය නම් ඒ ෆයිල් එක මිලිටරි පොලිස් වාර්තාව. මම මේක මෙතන ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් අවශ්‍ය වුණොත් මේක මම ජනගත කරනවා. මේ වාර්තාවේ තියෙන්නේ බොනිෆස් පෙරාගේ බිරිඳ සහ ඔහුගේ බිරිඳගේ මව. මම හමුදාපති කාලේ මගේ කාර්යාලයට ඇවිල්ලා බොනිෆස් පෙරාගේ අයත කාමුක ක්‍රියාමාර්ග ගැන අඬ පැය දෙකක් මට පැමිණිලි කරලා මිලිටරි පොලිසියට එයා ඒ වාර්තාව බාර දීලා ඔවුන් කරපු පරීක්ෂණයක ප්‍රතිඵල තමයි මේ වාර්තාවේ තියෙන්නේ. ඒ වාර්තාවෙම තියෙනවා එතකොට බොනිෆස් පෙරා ඔහුගේම බිරිඳට මිලිටරි පොලිස් නිලධාරීන් ඉදිරියේදී ඉතාම පහත් නීච විදියට එක එක දේවල් කියලා මඩ ගහපු ආකාරයක්. එතකොට බොනිෆස් පෙරා කියන්නේ ඒ වගේ චරිතයක් තිබිච්ච මිනිහෙක්. නමුත් ගෝඨාභය ඉතා ළඟටම එයා ලං කරගෙන හිටියා මට විරුද්ධව වැඩ කරන්න ලෑස්ති වුණ හින්දා. ඊළඟට මම එයාගේ උසස් සිය නවත්තලා තිබුණේ මේ කරුණු කාරණා හින්දායි. ඊළඟට අපි කතා කරන්න ඕනේ පාස්කු ප්‍රහාරයේ වළක්වා නොගැනීම ගැන. මේක ගැන කතා කරනකොට සමහරුන් ඇගේ මයිල් කෙලින් වෙනවා. නිදාගෙන වගේ හිටියට කන් දෙක හොඳට අරගෙන මේවා අහගෙන ඉන්නවා. මේවා පිටිපස්සේ වා කියන්න ඕනේ මිනිස්සු. නිරන්තර ජයවාදන්ට අප්‍රේල් 4, අප්‍රේල් 20, අප්‍රේල් 21 මෙයාට අවශ්‍ය තොරතුරු ලැබුණා ඒ විදේශීය ඉන්දියාවේ බුද්ධ්‍යාංශවලින් මේ ප්‍රහාරය සිද්ධ වෙනවා කියලා. අප්‍රේල් 21 උදෙත් මේ තොරතුරු එයාට ලැබුණා. නිලන්ත ජයවර්ධන දිනකට දෙතුන් වතාවක් ජනාධිපති එවකට හිටපු ආරක්ෂක ඇමති ඔහුට එක්ක දුරකථනයෙන් කතා කරනවා. එහෙම නැත්නම් ඔහු හමු වෙනවා. මෙයා පාර්ලිමේන්තු කාර්යක සභාවේදීත් මේක පිළිගත්තා. එතකොට අප්‍රේල් මාසේ අවුරුද්ද දිනේ මොහුට මේ ජනාධිපති හම්බෙලා තියෙනවා කතා කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරයට දින 4කට විතර කලින් මේ ජනාධිපති ඉන්දියාවට යන්න පිටත් වුණා. ඒ අවස්ථාවේදීත් නිලන්ත ජයවර්ධනට ඒ ජනාධිපති හම්බෙලා තියෙනවා. එතකොට මෙච්චර භයානක තොරතුරක් ලැබිලා මේ පුද්ගලයා ඒ ජනාධිපති ආරක්ෂක ඇමති දැනුවත් කරේ නැත්නම් රාජ්‍ය බුද්ධිංශයේ ප්‍රධානියා අනිවාර්යෙන් නිලන්ත ජයවර්ධනට ඉතාම දරුණු අන්දමින් දඩුවම් කරන්න ඕන නීතියනුකූලව. එහෙම නැත්නම් දැනුවත් කරා නම් ඒ ජනාධිපති වාකීම් බාර ගන්න ඕනේ අවශ්‍ය පියවර නොගැනීම ගැන. ඊළඟට මම කරුණු කිපයක් කියනවා. එවකට හිටපු ජනාධිපති මේ කාල පරිච්ඡේදයේ හැසිරීම ආකාරය හැසිරුණ ආකාරය මේ ආකාරය අනුව අපට තමුන්නාසිලා තේරුම් ගන්න පුළුවන් මේ පාස්කු ප්‍රහාරයේ සිදුවීමට මේ හැසිරීම යම් ආකාරයකට බලපෑවද කියලා. තමුන්නාසිලා ඊට මේක පරිස්සමෙන් අහගෙන ඉන්න. මේ පාස්කු ප්‍රහාරයට ඉස්සෙල්ලා මාස දෙකක් ඇතුළත ආරක්ෂක කවුන්සලයේ තියලා නැහැ. මොකද ඒ කාලේ අපි දන්නවා එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි ඉතාල ළඟින් ඇසුරු කරා. අපි දන්නවා ඩඩ්ලි සිරිසේන කියන්නේ ගෝඨාභයගේ හොඳම යාළුවෙක්. එතකොට මේ ඇසුරු තිබුණ කාලයක තමයි මේ කරුණු කාරණා මේ විදිහට සිද්ධ වෙන්නේ. ඊළාට 2018 ඔක්තෝබර් ඉඳලා ඔක්තෝබර් 7 වෙනිදා ඉඳලා ජනාධිපති එවකට අගමැති වර්තමාන ජනාධිපති ඔහුටත් එවකට හිටපු නියෝජ්‍ය ආරක්ෂක ඇමතිටත් ආරක්ෂක කවුන්සලයට එන දුන්නේ නැහැ. ඒක නැවතුවා ඔක්තෝබර් 7 වෙනිදා ඉඳලා. ඊළාට ඔක්තෝබර් 23 ඉඳලා ඒ ජනාධිපති ඉන්ස්පෙක්ටර් ජෙනරල් ඔෆ් පොලිස් පොලිස්පති ආරක්ෂක කවුන්සලයට එන එකත් නැවතුවා. ඊළඟට ඔක්තෝබර් 25 වෙනිදා ඒ ජනාධිපති කතාවක් ගොතලා ගෝඨාභයයි ඇයි මරන්න ඉන්නවා කියලා ඉවරලා සත්‍ය විමර්ශන අංශයේ DIG නාලක සිල්ල අත්අඩංගුවට ගන්න නියෝග කරලා අත්අඩංගුවට ගත්තා. නාලක සිල්ලා තමයි එවකට හිටපු සහරාන් ගැන උනන්දුවම පරීක්ෂණ පාත්ව පුද්ගලයා. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට ලියලා තිබුණා මේ සහරාන් අත්අඩංගුවට ගන්න අවසර දෙන්න කියලා නීතිපති දෙපාර්තමේන්තුවේ. මේ ඔක්කොම තියෙද්දි නාලක සිල්ලා අත්අඩංගුවට ගත්ත ඔක්තෝබර් 25 වෙනිදා ඊළඟට ඔක්තෝබර් 26 වෙනිදා මෙතෙන්දි කිව්වා මම අරයාගෙනුත් ඇහුවා මෙහාගෙනුත් ඇහුවා අගමැතිකම් බාර ගන්න. අගමැතිකම කියන්නේ අප්පොච්චිගේ බූදලයක් නෙමෙයි හිතන හිතන එක්කෙනාට බාර දෙන්න. ඊට පස්සේ කරලා ඉවරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති පුටුවෙන් නෙරපුවා ඔක්තෝබර් 26 වෙනිදා. මේ බලාගෙන යන්න මේ කරුණු කාරණා සිද්ධ වෙන ආකාරය මේ සියලුම කරුණු කාරණා වලින් මේ රටේ ආරක්ෂාව දුර්වල කිරීමට පියවර අරගෙන තියෙනවා. රට අර්බුදකාරී තත්ත්වයක තල්ලු කරන පියවර අරගෙන තියෙනවා. එහෙම යනකොට තමයි නොවැම්බර් 30 වෙනිදා පළවෙනි වතාවට නොවැම්බර් 30 වෙනිදා වවුනතිව් පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඝාතනය වුණා. පස්සේ මේක ඔප්පු වෙලා තියෙනවා සහරාන් කරපු වැඩක් කියලා. එතකොට මේ කාලේ ඇතුළත සහරාන්ලා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. 2019 ජනවාරි 3 මැලේසියාව හිටපු සුරේෂ් සැලේ ඉන්දියාවට එව්වා. ඒක කරේ එතකොටව ආරක්ෂක ඇමති එහෙම නැත්නම් ජනාධිපති. එහෙම නැතුව ඒ ඉන්න නිලධාරීන් ඒ තානාපති කාර්යාලවලට යාවෙලා ඉන්න ඩිෆෙන්ස් ඇටැකීස් ලැඩියට ඉන්න නිලධාරීන් මාරු කරන්න වෙන කාටවත් බෑ. සුරේෂ් සැලේ 2009 ජනවාරි 3 ඉන්දියාවට එව්වා මැලේසියාවේ ඉඳලා. ඊළඟට අපට ලැබුණ තොරතුරු අනුව මේ තිබුණ තොරතුරු විදේශයකින් ලැබුණ අප්‍රේල් 4 වෙනිදා ලැබුණ තොරතුරු අනුව මේකට ක්‍රියාත්මක වෙන්න බෑ කවදාවත් සාමාන්‍ය පොලිස්පතිට හරි ආරක්ෂක ලේකම්ට හරි. මේකට ගතියුතු පියවර ඉතාම බාහිර දූර පියවර. මෙවැනි ප්‍රහාරයක් වළක්වන්න නම් අනිවාර්යයෙන්ම පොලිස් ඇඳිරි නීතිය හරි දාලා මාර්ග බාධක දාලා ඒ ස්ථානවලට එන ජනතාව පරීක්ෂා කරලා විශාල මෙහෙයුමක් කරන්න ඕනේ. එහෙ මෙහෙයුමක් කරන්න නම් අනිවාර්යයෙන් මේ තීරණය ආරක්ෂක කවුන්සලයේද ගන්න ඕනේ. නමුත් ආරක්ෂක කවුන්සලයේ පාත්තමු නැති හින්දා මේවැනි පියවරක් ගන්න මෙහෙයුමක් කරන්න අවශ්‍ය අවසර උපදෙස් ලබා ගැනීමේ හැකියාව ඒ අදාළ නිලධාරීන්ට නැති වුණා. ඊළඟට එහෙම කරන්නේ නැතුව මෛත්‍රීපාල සිරිසේන අප්‍රේල් 21 පෙර රටෙන් ඉන්දියාවට පැනලා යන්න ගියා. දවස් 4කට ඉස්සෙල්ලා එතනින් පැනලා ගිහලා ටික දවසක් ඉඳලා එතනින් සිංගප්පූරුවට පැනලා ඒ ත්‍රස්තවාදී ප්‍රහාරය එන දවසේ සිංගප්පූරුවේ හිටියා. මොකද ඉන්දියාවේ මේ දවස්වල මොහු ඉන්දියාවේ හිටපු කාලේ මට 10%ක් විශ්වාසයි අනිවාර්යයෙන්ම සැලේ හම්බෙන්න ඇති. ජනාධිපති කෙනෙක් එහෙම රටකට යනවා නම් ඒ රටේ තානාපති කාර්යාලයේ ඉන්න ඒ ඩිෆෙන්ස් ඇටැච් කියන එක්කෙනා ආරක්ෂාව ගැන ඉන්න නියෝජිතයා එයා අනිවාර්යෙන් ජනාධිපති මුණ ගැහෙනවා ඒ රටේ ඇවිල්ලා හම්බ වෙනවා. මේ කාලය ඇතුළත අනිවාර්යෙන් සැලේ මට බාධා කරන්න එපා කියන කරුණා කරලා පස්සේ උත්තර දෙන්න කියලා. ඒවා කටවහගෙන අහගෙන ඉන්න කියන්න පස්සේ කියන්න කියන්න. අනිවාර්යෙන් අපි විශ්වාස කරනවා සාමාන්‍ය ක්‍රමවේදයක තමයි රටක ඉන්න ඩිෆෙන්ස් ඇටැචි රටේ ආරක්ෂකයම තියෙනවා නම් අනිවාර්යෙන් ඇවිල්ලා හම්බ වෙනවා.
ඔව්.
ඒක නිසා සැලේ හම්බුණා කියන එක අපි තරයේ විශ්වාස කරනවා.
මෛත්‍රීපාල සිසිනේ
ඊට පස්සේ
සැලේ හිටියේ කොහෙද? මම තිරුපති තියන්නේ කොහෙද? මම තිරුපති ගිහින් තියෙන ඕන තරම් කිසිම දවසක සැලේ මට හම්බෙලත් නැහැ. ඉන්දියාවේ කිසි තැනක සැලේ මම ඉන්න තැනක් දැනගෙන හිටියෙත් නැහැ. මේ පට්ටපල් බොරු කියන්නේ. මෙයා මේ හමුදාවේ හමුදාපති විදියට ඉන්නකොට මෙයාගේ හමුදා හඳවුරට ගහලා
මේ ඒවට මම උත්තර දෙන්නම්. මේ හැමදාම ඔය කතාව කියනවා. මේ හමුදා කඳුරට ගහපු කතාව. මේ පුද්ගලයා හිතන් ඉන්නේ යුද හමුදා මූලස්ථානයේ යුද හමුදාපති කියන්නේ ආරක්ෂක මුරේ බාරව ඉන්න කියලා. දැන් වල්ගේ පැගිලා කෑ ගහනවා. මෙයාට කඩ පියාගෙන ඉන්න කියන්නේ යුද හමුදාපති කියන්නේ ආරක්ෂක මුරේ බාර ඉන්න මිනිහා නෙවෙයි. ඒකට වෙනම ජෙනරල් කෙනෙක් හිටියා. මේ පුද්ගලයා හැමදාම හමුදා මූලස්ථානයේ බාහිර දීපුවකට යුද හමුදාපතිගේ වරද කියනවා. ඊළඟට මෙයා හැංගිලා හිටියා සිංගප්පූරුවේ. මේම හැංගිලා ඉන්න අතරේ හිටපු ජනාධිපති කෙනෙක්ද මේ හැසිරෙන්නේ? බලන්න පසුබිම් മന്ത്രി කෙනෙක් වගේ හැසිරෙන්නේ. මෙයා සිංගප්පූරුවේ ඉන්න කාලේ 12ට ආවා ලංකාවට ගුවන් යානයක්. සිංගප්පූරුවේ පිටත් වෙලා බෝම්බේ යනකොට සිංගප්පූරුවේ වෙලා 12යි. එහෙන් හවස 3ට පිටත් වුණා. දැන් හොදට රැත් වෙලා කෑ ගහනවා. මේ ඉන්න අනිවාර්යෙන් ඒකන්ත තමයි මේ කෑ ගහන්න බැහැ වෙලා. නිකන් දාඩිය දාගෙන බොරුවට ගිරිය කඩා ගත්තට මගේ කටින් වචන එළියට ගන්න ඕන වුණා. දෙන්නගෙන් එක්කෙනෙක් ගෝඨාභය සලේ කියන්නේ මැදපෙළ මිනිහෙක් පමණයි. සලේට බෑ උච්චර ලොකු වැඩක් කරන්න. මෙයා ඊට පස්සේ සිංගප්පූරුවේ 12 වෙලාවට එහේ බෝම්බ පිපුවේ ලංකාවේ අටහමාරේ එහේ 12යි. එහෙන් 3ට ආවා ශ්‍රී ලංකන්නගේ ගුවන් යානයක්. ජනාධිපති හැටියට ආරක්ෂක අධිපති හැටියට ලංකාවට ආවේ නැහැ. හෝටලෙට වෙලා හැංගිලා හිටියා. එහෙන් රෑ 9ට ආවා ශ්‍රී ලංකන් ගුවන් යානයක්. ඒකේ ආවෙත් නැහැ හැංගිලා හිටියා. හෙට වෙලා කාමරේට කෑම ගෙන්නගෙන කාලක් තියෙන්නේ. කාමරෙන්වත් එළියට ඇවිල්ලා නැහැ. මම ඇහුවාම පාර්ලිමේන්තු කාරක සභාවේදී ඇයි ආවේ නැත්තේ කියලා. රටට ලෝකෙට බොරු කිව්වා. කාරක සභාවේදී කිව්වා ඒ ගුවන් යානාවල සීට් තිබුණ නැහැ කියලා. ඒ දෙකේම තිබුණා. බිස්නස් ක්ලාස් එකේ තිබුණා. මම මේවා ඔක්කොම චෙක් කරලා ගියේ. දෙකේම තිබුණා. ඉකොනොමි ක්ලාස් එකේ ටිකක් තිබුණා. බොරු කියලා ඉවරලා රෑ එකට තමයි රටේ සියලු දෙනා නිදා ගන්න ගියාම හොරෙන් රිංගල කටුනායකින් ලංකාවට ආව සිංගප්පූරුවේ යාලා ඉන්න එක. මං හිතන්නේ ලෝක ඉතිහාසයේ කොහෙවත් බිහි වෙලා තියෙනවා කියලා. මේක ඉතාම ලැජ්ජාසහගත තත්ත්වයක්. මෙතන මරහන දුන්නාට හරි දහගෙන අපි දන්නවා කවුද එයා. එයා මොනවද කරේ? එයා මොනවද වා කියන්න ඕනේ කියලා. දැන් මං කියන්න ඕනේ මෙයා කියපු දෙයට උත්තර දෙන්න ඕනේ. හමුදා මුලස්ථානයේ යුද හමුදාපති කියන්නේ ආරක්ෂක මුරේ පරීක්ෂා කරන මිනිහා නෙවෙයි. ඒකවත් දැනගන්න ඕනේ. අඩු ගානේ ආරක්ෂක ඇමති කෙනෙක් වුණාම මම හමුදාපති වුණාම මුරේ බාර හිටපු කර්නල් ලයින් කළ ජෙනරල් කෙනෙක් දැම්මා. මම බාර ගන්නකොට මුරේ හිටිය 200යි මම 500ක් දැම්මා. ඒ ගන්න ඕන පියවර ගත්තා. මෙයාට නම් මට මතකයි ඒ කාලේ මෙයා කෘෂිකර්ම ඇමති. තොරතුරක් ආවේ හුවමාගම කොහෙද ඉන්නකොට තත්වාදී බෝම්බයක් ගහන්න ඉන්නවා කියලා. මෙයා කරේ මොකද? මෙයා ගිහිල්ලා ලේකම්ගේ වාහනේ නැගලා මෙයා මේ ලේකම්ගේ වාහනේ ලේකම් මෙයාගේ වාහනේ නැග්ගුවා. බෝම්බ විපිරුවා. ලේකම් ආබාධිත වුණා. ආබාධිත වෙලා එදට වෙලා ඉඳලා ලේකම් මැරලා ගියා. ඒ වගේ නිවට වැඩ අපි කරන්නේ නැහැ. ඔන්න ආපහු කෑ ගහනවා. දෙන්න එපා මයික් එක. මේ වගේ පුද්ගලෙක් මේ වගේ නිවට වැඩ අපි කරේ නැහැ. මම හැමදාම වවුනියාවට යනවා, මලකලපුවට යනවා, යාලට යනවා, යාපනයට යනවා. තොරතුරු තිබුණා මගේ හෙලිකොප්ටරයකට ගහනවා කියලා. ඒ වුණත් අපි හමුදා නිලධාරීන් හැටියට ඒ අවධානම ගන්නවා. අපි ගිහිලා රාජකාරී කරනවා. මේ වගේ හැංගිලා ඇඳයට ඉඳලා එහෙම නැත්නම් ලේකම්ම දාලා තවන්ගේ වාහනේ ඇරලා ඒ වගේ නියට බුරුල් කරලා වැඩ කරන මිනිස්සු නෙමෙයි අපි. හමුදා මූලස්ථානයට බෝම්බ ගහිල්ලගෙන මට එච්චර එයාට කියන්න තියෙන්නේ. ඊළඟට මෙයා එහෙම හැසිරිලා ඉඳගෙන ඇමතිකන් දුන්න හැටි රටට ආරක්ෂාව දුන්න හැටි මට මහජන ආරක්ෂක ඇමතිකම දෙන්න හදනකොට අපේ මන්ත්‍රීවරු විල ලියුමක් බාර දුන්න 50 දෙනෙක් මට අණ ගහලකුවා ඒක දෙන්න බෑ මං හම්බෙන්න හාමුදුරුවෝ ඇවිල්ලා එපා කිව්වා පොලිසිය DIG එපා කිව්වා රජේසේකේ එපා කිව්වා ඒ වගේ රට පාලනය කරපු මිනිහෙක් තමුන්නාසයට මම මූණටම කිව්වා තමුන්නාසේ ඒ වගේ නියෝටෙක් නම් මං තමුන්නාසයට පහර දෙනවා කියලා 2010 මැයිදිනේදී පළවෙනි වතාවට මං කිව්වා සුගතදා ස්ටේඩියම් එකේ එක්සත් ජාතික පාක්ෂිකයට ඔක්කොටම අවදි වෙන්න නැවත පොදු අපේක්ෂකයෝ ගේන්න එපා ඒ මම කියපු දේ එක්සත් ජාතික පාක්ෂිකයෝ අවදි වෙලා තමයි සජීත් ප්‍රේමදාස මහත්මයාට අපේක්ෂකත්වය ආරද්දෙන්න ඉදිරියට ක්‍රියා කරේ පොදු අපේක්ෂකයන්ට නින්දාවක් අපිත් ඒ මෝඩ වැඩේ කරා 2015 අපි ඒ ගැන ලැජ්ජ වෙනවා මම රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බෙලා පුද්ගලිකව දෙපාරක් කිව්වා ඔබතුමා ඉල්ලන්න මේ වගේ අපේක්ෂකයෝ මේ වගේ මිනිස්සු ගේන්න එපා හිටපු ග්‍රාම සේවා නිලධාරියෙක්ලු ග්‍රාම සේවා නිලධාරීන්ට ලැජ්ජයි ඒ නිලධාරීන්ගේ ගතිගුණ ඒගොල්ලන්ගේ අභිමානය කේසන් විදියට තමයි ජනාධිපති වෙලා තඩ කරේ ජය වේවා
හමුදාපති කාලේ 11500 කසරේ අපේ කොල්ලෝ මැරුණා ඒවට වග කියන්න ඒව ගැන කතා නෑ මොනවත්. එතකොට හමුදා මූලස්ථානේ රැකගන්න බැරි හමුදාපති බඩවැල් එළියට එන්න බෝම්බ වැදිලා බඩවැල් ගෙනිච්ච එක වාහනයක මෙයාම ගෙනිච්ච එක වාහනයක එහෙම තමයි මෙයා මේ ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා. පාර්ලිමේන්තු තේරීම් කාර්යක සභාව සම්පූර්ණයෙන්ම ඒකපාක්ෂික දේශපාලන තේරීම් කාර්යක සභාවක්. මම ඒක එදා බොහොම පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තු තේරීම් කාර්යක සභාව පාසු පිළිබඳව පත් කරව තනිකරම ඒකපාක්ෂිකයි ඒක මම කියන්නට ඕනේ.
ඔව් සරත් පොන්සේකවන්ත
මම හමුදාපති කාලේ 1500ක් නෙමෙයි මම හමුදාපති කාලේ 5200ක් හමුදාපති ජීවිතක්ෂරපත් වුණා. ඒ කැපකිරීම කරේ ඒගොල්ල වීරය වගේ යුද පිටියට ගිහිල්ලා ඒ කැපකිරීම කළා තමයි ත්‍රස්තවාදීන් 25000ක් ඝාතනය කළා යුද ජයග්‍රහණය කරේ. කැපකිරීම කරන්න නැතුව යුද්ධ දිනන්න බෑ. හමුදාපතිගේ ඝාතනය වුණා කරා කියලා ඇඳට රින් ගන්න බෑ හමුදාපතිට. ඒක තේරුම් ගන්න මට කතා කරන්න දෙන්න.
මේක ඔබතුමාලා
අනිත් එක මෙයා හැමදාම
ඔබතුමාලා දෙපළ මේ විවාදයේ
මේ බඩවැල් එළියට ආවා කියනවා.
මේ තව කතිකයෝ ඉන්නවා.
මේ පුද්ගලයා හැමදාම මගේ බඩවැල් එළියට ආවා කියනවා. මේ පුද්ගලයාට වාරේ කටවලා ඉන්න කියන්නේ. කටපියන් ඉන්න කියන්නේ මගේ බඩවැල් එළියට ආවා කියනවා. මේ පුද්ගලයා
මීළඟට
පුද්ගලයා ජනාධිපති වෙලා
ගරු ඩයනාගමගේ මන්ත්‍රීතුමිය
ගරු මන්ත්‍රීතුමා මේක ඇතුලේ පුද්ගලිකව දෙතුන් දෙනෙකුට මේක ඇතුලේ සටන් කරන්න දෙන්න බෑ අපේ කාලය.
ඒක තමයි කිව්වේ.
ඒක කරුණා
කරලා නිශ්ශබ්ද වෙන්න.
කරුණා
කරලා නිශ්ශබ්ද වෙන්න. මිලඟට ගරු නිමල්ලංසා මන්ත්‍රී ඔබතුමාට විනාඩි 24ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි මයිදන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව
මොකද්ද පොයින්ට් එක කියන්නේ?
මගේ බඩවැල් එළියට ආපු කතාව කිව්වා. මෙයා ඒක මීට කලින්ුත් කිව්වා. ඒක කියනකොට එහා පැත්තේ ඉඳලා සමහර ඒ ජාතියේ මිනිස්සු හිනාත් වුණා. දැන් කොබ්බේ කඩුවල විජේ විමලරත්නලා රණවිරු හැඩියට ජානක පෙරලා මැරනකොටත් මේ වගේ ජනාධිපතියෙක් හිටියානම් මෙයා උඩ පැනපැන ඉන්න හිනාවේ යරයාගේ බඩ කැඩුනා, කකුල කැඩුනා, අත කැඩුනා, බෙල්ල ගැලවුණා. ඒකෙන්ම තේරෙනවා කොච්චර නිවට පුද්ගලයෙක්ද කියලා. රණවිරුෙක්ගේ බඩවැල් එළියට ආ මතප්පයක් කැඩුනම ඒක කියලා විනෝද වෙන ජාතියේ කොහොමද මේ රටේ නායකයා?
හරි මන්තුම හරි බොහොම ස්තුතියි. මිලන ගරු නිමල්ලංසා මන්තුම ඔබතුමා විනාඩි 24 කාල ඊට ප්‍රථම මූලාසනය සඳහා මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කරන මෙන් ඉල්ලා සිටිනවා.
ගරු මූලාසන අරුවට මන්ත්‍රීතුමනි මූලාසනය සඳහා ගරු ජගත් සමරික්‍රම මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරනවා.
ඒ ඉස්සර කරන්න.
ඒ යෝජනාව මා ඉස්සර කරනවා.
ජගත් සමරික්‍රම මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණ
මයිකෙ දිල් ගරු නිමලන්ත මන්ත්‍රීතුමනි කතා කරමු.
ගරු මුලසුන බොන මන්ත්‍රීතුමනි, මුලින්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේ අදහස් දැක්වීමට ලැබීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මං හිතන්නේ මට පෙර මං හිතන්නේ ඉටපු ජනාධිපතිතුමාත් ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මැතිතුමාත් විශාල වාදයක් වුණා. ඉතින් මම ඒ වාදයට පැටලෙන්නේ නැහැ. නමුත් මම මේ අවස්ථාවේදී මුළු පාර්ලිමේන්තුවේ සහ රටේ ජනතාවගේ අවධානය යොමු කරන්න ඕනේ අපි සියලු දෙනාගේ වරදින්. මං හිතන්නේ අපිට අපි කාටත් එක්කෙනාට අනිත් එක්කෙනාට ඇඟිල්ල දික් කරන්න නැතුව පාස්කු ප්‍රහාරයේ සිද්ධ වුණු ඒ ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වා ගන්න තිබුණ එකක්. වළක්වා නොගැනීම නිසා තමයි මේ සිද්ධියට කතෝලික ජනතාව මුහුණ දුන්නේ. එනිසා මේ සඳහා සියලු දෙනා වක් කියන්න අපි ඇතුළු සියලු දෙනා. මොකද අපේ MST වලටත් මං හිතන්නේ පාස්කු ප්‍රහාරයක් වෙනවා කියලා මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම එවලා තිබ්බා. එනිසා අපි කාටත් මේ වගකීම් වලින් මිදෙන්න බෑ. එනිසා අද කතෝලික ජනතාව අද පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙලා කතෝලික ජනතාව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලන එක දැන් අවුරුදු 4ක් පැනලා. දැන් අවුරුදු 5ක් ලඟ වෙගෙන එනවා. ඒ නිසා මිලිත්‍ර ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු වුණා. මේකේ මිනිස්සු 280 ගණන් මැරුණා. 500 ගණනාවක් තුවාල ලැබුණා. හැබැයි කතෝලික ජනතාව කතෝලික සභාව හැමදාම කියන්නේ මොකද්ද? මේක පිළිබඳව සුවාදීන පරීක්ෂණයක් ඒකම සුවාදීන ඒ ආරක්ෂක කට්ටිය දාලා ජාත්‍යන්තර පරීක්ෂණයක් දෙන්න කියලා. හැබැයි අපේ පෞගිය ආණ්ඩුවත් පාස්කු ප්‍රහාරේ වළක්ව ගන්න බැරි ගිය ආණ්ඩුවත් ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමත් මේ අපි සියලු දෙනා මේ ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ කියන එක තමයි මට පේන්නේ. මොකද කතෝලික සභාව ඉල්ලන්නේ සුවාදීන ජාත්‍යන්තර පරීක්ෂණයක්. අපි විවිධ අවස්ථාවල ජනාධිපති කොමිෂන් දාලා තියෙනවා. ඒකම මේ පාර්ලිමේන්තුව තුළ විවිධ කමිටු දාලා තියෙනවා. දැන් නැවත කමිටු පත් කරලා තියෙන හැබැයි මේ එකක්වත් නෙමේ පිළියම. මේ එකකින්වත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ ප්‍රශ්නේ තියෙන්නේ කතෝලික මිනිස්සු මැරුණා ඒ වින්දිතය වෙනුවෙන් සාධාරණයක් ඉල්ලන කතෝලික ජනතාව ඉල්ලන දේ දුන්නොත් මම හිතනවා කතෝලික ජනතාව ඒක පිළිගනී. එහෙම නැතුව අපි මේ එයාට මෙයාට මේ බෝලේ පාස් කළාට මේ අපි ඔක්කොම වැරදිකාරයෝ. මොකද මේ සියලු මේ 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 නියෝජනය කරන සියලු දෙනාට චෝදනා තියෙනවා. නේ සියලු දෙනාට කාටවත් මෙතනින් ගැලවෙන්න බෑ. මේ සියලු දෙනාට චෝදනා තියෙනවා. ඒ නිසා මේ චෝදනා වලින් මේ සියලු දෙනා නිදොස් වෙන්න නම් ඒ කතෝලික සභාව කතෝලික ජනතාව ඉල්ලන ඒ සුවාදීන ඒ මේ දේශීය පරීක්ෂණයකට ජාත්‍යන්තර සහයෝගය අරගෙන කටයුතු කළොත් ඒ ප්‍රතිඵලය මේ කතෝලික ජනතාව පිළිගනී. එහෙම නැතුව කාව දාලා කළත් මේ ප්‍රතිඵලය පිළිගන්නේ නැහැ. ඒ නිසා මම මේ ගරු සභාවේ අතිගරු ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් මතක් කරන්න කැමති මේ කතෝලික ජනතාව ඉල්ලන දේ දෙන්න. වර්තමාන ජනාධිපතිතුමා පොරොන්දු වුණා විදේශීය පරීක්ෂණ කණ්ඩායම් සම්බන්ධ කරගෙන මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරනවා කියලා. එහෙමනම් ජනාධිපතිතුමාට මේක කළොත් මං හිතනවා එතුමා ඉතිහාසගත වෙනවා. මොකද පෞගිය අවුරුදු ගණනාවක් විවිධ නායකයෝ වළක්ව ගන්න බැරුව ගියා. ඒකම මේකට හරියට තීන්දුව ගන්න බැරුව ගියා. විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. අපි ඕදෝද මඩේ දාලා වැඩක් නැහැ. අපි එකිනෙකාට චෝදනා කළ වැඩක් නැහැ. අපි මේ ප්‍රස්තවාදී ප්‍රහාරයේ සිද්ධ වුණේ කවුද? මේකේ මාමුලකාරයෝ ඉන්නවා නම් කවුද මාමුලකාරයෝ? මේක කවුද මේක ක්‍රියාත්මක කරන්න උපදෙස් දුන්නේ? මේකට කවුද මුදල් දුන්නේ? මේක කවුද කළේ? ඊට පස්සේ මේකලන්ට උදව් කළේ? මේ ඔක්කොම හොයා ගන්න ඕනේ. දැන් මම හිතන්නේ 90%ක් විතර හොයාගෙන තියෙනවා. හැබැයි හොයාගත්තට කතෝලික ඒ අය ඉතුරු 100% විශේෂයෙන් මේක එක නම් කියනවා. සාරා ජෙස්මින් ගැන කියනවා, සොනික් ගැන කියනවා, අබුයිම් ගැන කියනවා, වීදාය ගැන වීද දේවල් කණින් කොණින් එතනින් මෙතනින් අල්ලගෙන කියනවා. එවනම් අපි සියලු දෙනාට වගකීමක් තියෙනවා මේ නොවිසිදුණු තැන්, මේ වීද ප්‍රශ්න තියෙන තැන් මේ විසඳලා දෙන එක. අපි සියලු දෙනාගේ වගකීමක් තමයි. අපි සියලු දෙනා මේ 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 මෙතන ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න කවුරුත් මේ පාස්කු ප්‍රහාරය සිද්ධ කළා කියලා මම කියන්නේ නැහැ. මෙතන ඉන්න කිසි කෙනෙක් මේකට සම්බන්ධයි කියලා තුන් කියන්නේ නැහැ. හැබැයි ජනතාව අතර ප්‍රශ්නයක් තියෙනවා. ඊට පෝ ආණ්ඩුවේ එක එක්කෙනා ඇමතිවරුන්ට ප්‍රශ්න නම් චෝදනා තියෙනවා. ඊට පස්සේ වර්තමාන ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ මේ කාරියර කළේ නැහැ කියලා චෝදනා තියෙනවා. දැන් අපේ ජනාධිපති වර්තමාන ජනාධිපතිතුමා කාලේ මේක කළේ නැහැ කියලා චෝදනා තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනාට මේකෙන් නිදොස් වෙන්න නම් මේ සත්‍යය එලි කරන්න පුළුවන් කමිටුවක් පත් කරන්න ඕනේ. ඒ කමිටුව ඉල්ලන්නේ කතෝලික සභාව දේශීය පරීක්ෂණයක් නෙමෙයි. දේශීය කණ්ඩායම් ස්වාධීන කණ්ඩායම් සම්බන්ධ කරලා විදේශීය පරීක්ෂණයක්. එහෙනම් අපිට පුළුවන් කතෝලික සභාවෙන් ආන්න ඔබතුමාලා යෝජනා කරන්න මේ ආරක්ෂක අංශවල ඔබතුමාලා විශ්වාස කරන අය නම් කරන්න. ඔබතුමාලා කොයි රටේද විදේශීය පරීක්ෂණයක් කියලාන්නේ? කොයි කණ්ඩායමේ කොයි රටේද කොයි ආයතනයේද කියන්න අපිට කියන්න පුළුවන්. එතකොට කතෝලික සභාවත් කාර්ණාංශයත් කියන්න වෙයි අපි මේ නිලධාරින්ව දාන්න. මොකද මේ ඔක්කොම ආරක්ෂක අංශේ නිලධාරීනේ. මේ නිලධාරිය දැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. ඉතින් එතකොට මම හිතනවා එතුමාලා ඒක පිළිගන්නේ. එහෙම නැතුව එතුමාලා පිළිගන්නේ නැහැ අපි මොනවා කළත්. මොකද මේක ඕද මඩේ දාන්න එපා. දැන් පාස්කු ප්‍රාරිසිද්ධ වෙලා අවුරුදු 5ක් මේ තුවාලය හැමදාම අර ඉඟන්නගේ තුවාලයගේ පාරන්න එපා. කතෝලික ජනතාව හැමදාම වේදනාවට පත් වෙනා මේ සිද්ධිය හැමදාම ආන්නාන්න. එනිසා මම මේ සියලු දෙනාට කියන්නේ සියලුම මේකෙන් දේශපාලනය කරන සියලුම දෙනාට මම කියන්නේ මේ ඉඟන්නගේ තුවාලය වගේ මේක පත් කරන්න එපා. මොකද කතෝලික ජනතාව විශාල වේදනාවකින් ඉන්නේ. තාම ඒගොල්ලන්ට සාධාරණ 100%ක්. හැබැයි 70ක් 80ක් මම හිතනවා දැන් හොයාගෙන තියෙනවා විශාල ප්‍රමාණයක්. හැබැයි ඒකත් අර 100ට ඉතුරු 20 හොයා ගන්නකම් ඒක පිළිගන්නේ නැති එකක් තියෙනවා. මම ආණ්ඩුවේ හිටියත් මම මේ කියන්න ඕනේ. මොකද මම නියෝජනය කරන කතෝලික ජනතාව වෙනුවෙන් මම මේක පාර්ලිමේන්තුවේ කතා කරා. මම එදා ඉඳලා විශාල අඬක් නැගුවා. ඒ අඬ අදත් මම නගන්න ඕනේ කතෝලික මිනිස්සු වෙනුවෙන්. එනිසා මම ඉල්ලන්නේ අපි මේ අවස්ථාවේදී අපි සියලු දෙනා එකතු වෙලා පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රවාරයක් අපිට එල්ල වුණා. මේ වගේ ප්‍රවාර ආයේ නොඑන්න විවිධ යෝජනා දීලා තියෙනවා. මම දන්නවා දැන් තිබ්බා මං හිතන්නේ විශාල ප්‍රමාණයක් තිබ්බා කමිටු විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මල්ලකොට මහතාගේ සභාව කොමිෂන් සභාවක් තිබ්බා. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් තිබ්බා. පාස්කු ප්‍රවාරය පිළිබඳව ගතයුතු නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ තේරීංකාරක සභාවක් තිබ්බා. අපරාධ විමර්ශන අංශයෙන් මේක පිළිබඳව පරීක්ෂණය කළා. ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු තේරීංකාරක සභාව මේක පිළිබඳව විශාල වාර්තාවක් දීලා තියෙනවා. ඊට පස්සේ ජනාධිපති පරීක්ෂණ කමිටුව පිළිබඳව කැබිනට් අනුකමිටුව අපත් කළ එකේ වාර්තා දීලා තියෙනවා. හැබැයි මේවා ක්‍රියාත්මක කරන්න කියලා කතෝලික මිනිස්සු ඉල්ලන්නේ. මීට වඩා තව පරීක්ෂණ කරන්න දෙයක් නැහැ. පරීක්ෂණ ඇති වෙන්න කරලා තියෙනවා දේශීයව. ඉතින් මේ පරීක්ෂණ එකක්වත් මේ කතෝලික ඒ සභාව පිළිගන්නේ නැත්නම් අපි ඒගොල්ලෝ පිළිගන්න එකක් කරලා දෙන්න වෙයි. ඒකම ඒගොල්ලෝ කියනවා මේකේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් අපිට පුළුවන්කම තියෙන්නේ මේකේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න. එතකොට තමයි අපි මේ කරන එක පිළිබඳව ඒගොල්ලන්ට විශ්වාසයක් ඇති වෙන්නේ. එහෙම නැතුව අපි පක්ෂ ආණ්ඩුවයි විපක්ෂය ඇවිල්ලා මෙතන එකට එක ඇඟිලි දික් කරගෙන කෑ ගැහුවට වැඩක් නැහැ. මේක විසඳන්න පුළුවන් ක්‍රමවේදයක් හොයන්න ඕනේ. ඒ නිසා මේ ඉන්න කිසි කෙනෙක්ට මේකෙන් අතෝද ගන්න බෑ. මම දැක්කා සමාජ ජනතා විමුක්ති පෙරමුණ අතෝද ගන්න හදනවා. මේ පාස්කු ප්‍රහාරයේ වැඩිම පංගුව තියෙන ඒගොල්ලන්ට ජනතා විමුක්ති පෙරමුණට තමයි පාස්කු ප්‍රහාරයේ වැඩිම පංගුව තියෙන්නේ. මොකද මේ මරාගෙන දැන් මම දැක්කා අනුර කුමාර සහෝදරයා එක තැනක් කියලා තිබ්බා පාස්කු ප්‍රහාරවල සැලසුම් කළේ කවුද, මේකට උදව් කළේ කවුද කියලා හොයන්න ඕනේ කියලා. හැබැයි පාස්කු ප්‍රහාරේ කළේ කවුද කියන එක හොයන්න ඕනේ කියන එක එතුමා කියන්නේ. ඊටමතා මගහරිනවා. මොකද ඊබ්‍රාහිම් කියන්නේ කවුද? ඊබ්‍රාහිම් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයා. මේ මරාගෙන මැරුණු ප්‍රහාර එල්ල කරපු ඒ පුතු දෙන්නම ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ. ඒ ලේලිය ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ. ජනතා විමුක්ති පෙරමුණට හැමදාම මිලියන 1-2 ගාන වියදම් කරපු පුද්ගලයා ඊබ්‍රාහිම් කියන්නේ. ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයා. එතකොට ජාතික ලැයිස්තුවේ අපේක්ෂකකම ගන්න මිලියන 40-50ක් වියදම් කරපු පුද්ගලයා. මොකද ජනතා විමුක්ති පෙරමුණට වෙන ව්‍යාපාරිකයෝ හිටියේ නැද්ද? හිටියා. හැබැයි වෙන ව්‍යාපාරිකයන්ට වඩා මෙයා සල්ලි දුන්නා. මෙයා සල්ලි එව්වේ කොහොමද? මෙයා තමයි ලංකාවේ අංක එකේ කරුණකා ව්‍යාපාරික. කරුණකා කිව්වම තවුන්නාංශ දන්නවනේ. කරුණකා ව්‍යාපාරිකයන් තමයි ජනතා විමුක්ති පෙරමුණ සල්ලි ගත්තේ. එතුමා තමයි මේ ලංකාවේ ඉන්න නම්බර් 1 කරුණකා ව්‍යාපාරිකයා. එතකොට තවුන්නාංශ ඉතල බලන්න මේ අද මේ සියලු යාපාලට ඇඟිල්ල දික් කරනවා. ගෝඨාභය රාජපක්ෂ රැංගිල්ල දික් කරනවා. මේ පාර්ලිමේන්තුවට රැංගිල්ල දික් කරනවා. ජනතා විමුක්ති පෙරමුණ තමා මේකේ ඇත්තටම අනිත්‍යයට තියෙන චෝදනා. මේගොල්ලන්ට තමා උප්පිලා තියෙන්නේ. මේගොල්ලන්ගේ සමාජිකයාගේ පුතු තුන්දෙනායි ලේලි මරාගෙන මැරුවා කියලා, අපේ මිනිස්සු මැරුවා කියලා. ඒ නිසා සදාචාරාත්මක අයිතියක් නැහැ ජනතා විමුක්ති පෙරමුණට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන්න. ඒ නිසා අපි අනුර කුමාර සහෝදරයාටත් විජිතේරත් මහත්තයාටත් කියන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන්න එන්න එපා. එක එක තැන්වල ගිහිල්ලා පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන්න ඕනේ නම් එන්න අපි එක්ක සජීවී වාදයකට. මම එන්න. මම ලෑස්ති. ඊබ්‍රාහිම් කවුද? ඊබ්‍රහම් සල්ලි දුන්නේ කොහමද? කෝටි ප්‍රකෝටි ගානක් ජනතා විමුක්තිපෙරමුණට වියදම් කළේ කොහමද කියන එක. මොකද අද තමුන්නාසලා ඉතල බලන්නකෝ. ව්‍යාපාරයක්වත් කරන්නේ නැති. රස්සාවක් නොකරන ජනතා විමුක්තිපෙරමුණට අපිට වඩා සල්ලි දිනනවා. දැන් අපි තමුන්නාසලා බලන්න. අපි ව්‍යාපාර කරලා, අපි රැකියා කරලා, අපි මිනිසුන්ට රස්සා දීලා, EPF කියවලා, ETF කියවලා, අපි මිනිසුන්ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දීලා රටේ සංවර්ධනයට දායක වෙලා අපි අද නිකන් ජනතා විමුක්ති පෙරමුණ අපි අඳුන්නන්නේ වෙනත් ඔරු කියලා. හැබැයි රස්සාවක් නොකරන, ව්‍යාපාරයක් නොකරන, මිනිසුන්ට ඇහුම්කන් නොදෙන, මිනිසුන්ට මොකුත්ම උදව්වක් නොකරපු, ඒක මිනිසුන්ට සංවර්ධන කිසිම දායකත්වයක් නැති අණ්ඩු කුමාරලා ජනතා විමුක්ති පෙරමුණ වීරය වෙලා. ඒ කොහොමද වෙන්නේ? රටට සත්ත පාක දෙයක් නොකරපු වීර වෙන්නේ කොහොමද? කයි කයි වාරුවේ කයින්. ඒ වගේ තමයි මේ පාස්කු ප්‍රහාරයේ තමන්ගේ අය 50ක් මේකට මේ පාස්කු ප්‍රහාරයේ 50ට වැඩි දායකත්වයක් තියෙන ඒගොල්ලන්ට. හැබැයි ඒකත් තමන්ගේ කට පාවිච්චි කරලා ජනතාව මූලා කරන්න හදනවා. ඒ නිසා අපි මේක එලි කරන්න ඕනේ ජනතාවට. අපේ කතෝලික ජනතාවට එලි කරන්න ඕනේ. මේ පාස්කු ප්‍රහාරයේ පෑදිලා මරාගෙන මැරුණු සියලු දෙනා 50ට වඩා දායකත්වයක් තියෙන ඒගොල්ලන්ට. ඒ නිසා පාස්කු ප්‍රහාරය පිළිබඳව කිසිම ආණ්ඩුවකට ඒගොල්ලන්ට බෑංගිල්ල දික් කරන්න. ගෝඨාභයට ඇඟිල්ල එතුමාට දික් කරන්නත් බෑ. මෛත්‍රීපාලයට එතුමාට දික් කරන්නත් බෑ. රනිල් වික්‍රමසිංහට දික් කරන්නත් බෑ. යාපාලනේ කාටවත් දික් කරන්න බෑ. එහෙම නැති යාපාලනේ ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණේ. නේ? යාපාලනේ ගෙනාවේ ජනතා විමුක්ති FCAD පත් කළේ ජනතා විමුක්ති පෙරමුණේ. ඉතින් ඒ නිසා ඊටමත් පෑදිලි මේ රටේ ජනතාවට අපි පෑදිලිම කියන්න ඕනේ. අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරගත්තට වැඩක් නැහැ. දැන් මිනිස්සු ජීවිතවලින් වන්දි ගෙවලා ඉවරයි. මිනිස්සු තාමත් ආබාධිත වෙලා ඉන්නේ. ඒ නිසා කතෝලික මිනිස්සු කියන්නේ මොකද්ද? කතෝලික සභාව කියන්නේ මොකද්ද? සාධාරණ විනිදභාවි යුත් අපක්ෂපාති යුක්තිසහගත දේශීය යාන්ත්‍රණයක් තුළින් විදේශීය අයගේ සහයෝගය අරගෙන කරන්න කියලා. මේක කරන්න පුළුවන්. ජනාධිපතිතුමා කිව්වා කරනවා කියලා. ඒ නිසා මම කැබිනට් එකේ ඉන්න අපේ ඇමතිවරුත් ඉන්නවා. එතුමාලාගේ තිල්ලා ඉන්නවා. මේක අපි අවසන් කරමු. මේ සුදුසු පරීක්ෂණයක් ඒගොල්ලෝ විශ්වාස කරන පරීක්ෂණයක් කළා මේක ඉවර කරගමු. එතකොට ওই චෝදනා මන් දන්නවා. දැන් ওই චෝදනා ගොඩක් වෙලාට දේශපාලනිකව කරන චෝදනා ගොඩක් වෙලාට. අපි දැක්කනේ එක කාලෙක වද කොත්තු කිව්වා. වද සාපිලා කිව්වා. මේ ඔක්කොම බොරු වුණා උසාවි වලින් නේ. එනිසා ගර්භාෂ යුද්ධය කිව්වා. මේ එක එක කාලේ දේශපාලන මේ කොන මේ වලට කතෝලික ජනතාව විකුණන්න එපා. කතෝලික ජනතාවේ වේදනාව විකුණන්න එපා. කතෝලික ජනතාව අදෝනා විකුණන්න එපා. දේශපාලනයේ කවුරුත් මේ පාස්කු ප්‍රහාරයෙන් කරන්න එපා කියන එක ඉතාමත් ආදරේ මම මුලින්ම ඉල්ලා සිටින්න ඕනේ. ඒක මම දැක්කා පෞගීටි ගේම channel 4 නාලිකාව ගැන. මේ විපක්ෂය අයත් මේ සමහර අය කතා කළා. හැබැයි කාර්යුණාංශ මොකද කියන්නේ? කාර්යුණාංශ කියන්නේ මෙම වීඩියෝ පටිය පිළිබඳව කතෝලික සභාවේ මත ඉතා පැහැදිලිව කියලා තියෙනවා. පාස්කු ඉර දෙන ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් channel 4 නාලිකා විකාශයට පත් කළ වැඩසටහන මගින් අනාවරණය කරන කනු සම්බන්ධ විමර්ශනයේ සුවාදීන ජාතන විමර්ශන කණ්ඩායම පත් කළ යුතුයි. අදාළ වීඩියෝ අන්තර්ගතව පිළිගන්නේ තමන් එවැනි පරීක්ෂණයක් පසුව බව කාරණේ පාන කියලා තියෙනවා. එවනම් අපි මේ ඔක්කොම දේශපාලන කතානේ මෙතන කරන්නේ. අපි මේ කවුරු හරි එක්කෙනෙක් කිව්ව එකක් අල්ලගෙන තව කෙනෙක්ට චෝදනා කරනවා. ඒක තව කෙනෙක් කියලා මේ වගේ වීඩියෝ පටයක් දාලා චෝදනා කළොත් ඒකත් අපි පිළිගන්නද කියන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ. මම කියන්නේ මේ පාස්කු ප්‍රහාරය වේවා මේ channel 4 සිද්ධිය වේවා අපි සාධාරණ විනිදභාවි යුත් පරීක්ෂණයක් අර කතෝලික සභාව ඉල්ලන දේශීය යාන්ත්‍රයත් වලින් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න කියලා. එකක් පාස්කු ප්‍රහාරය පිළිබඳව, දෙක මේ channel 4 එක පිළිබඳව. ඉතින් එහෙම කළොත් අපි හිතනවා අපි බොරුවට ඇඟිල්ල දික් කර කර මේ ප්‍රශ්නය තවත් මේ ඉංගන්නගේ තුවාලය බවට පත් කරන්නේ නැතුව කතෝලික ජනතාවට යම් සාධාරණ විසඳුමක් ලබා දෙන්න පුළුවන් කියන එක. ඒ නිසා මම ඒ වගේම මේ අවස්ථාවේදී තමුන්නාංශලගේ අවධානයට යොමු කරන්න ඕනේ විශේෂයෙන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව. මං ඉදන්නේ වෙන මොනවා කතා කළත් එක දෙයයි අපිට තියෙන විසඳ ගන්න. මොකද විසඳ ගන්න තියෙන ක්‍රමය තමයි මම මුලේ ඉඳලම කියන්නේ. එක දෙයයි කරන්න තියෙන්නේ. දේශීය යාන්ත්‍රය තුළින් කතෝලික සභාව ඉල්ලන අය පත් කරලා විදේශීය අයගේ තාක්ෂණික සහයෝගය අරගෙන මේ කටයුත්ත කරන්න. එතකොට මං හිතනවා ලබන අවුරුද්දේ මේ ප්‍රශ්නේ නැත්තම් මේක සදාකාලික ප්‍රශ්නයක්. මොකද මිනිස්සු ජීවිතවලින් වන්දි ගැව්වා. මිනිස්සු තාම අබ්බගතව ඉන්නවා ආබාධිත වෙලා. ඒ නිසා අද ඉඳලවත් මේ පාර්ලිමේන්තුවේ අපි තමුන්නාංශලා සියලු දෙනා විවිධායට චෝදනා කරන්නේ නැතුව, විවිධායට බොරුවට දන්නේ නැතුව, කරුණු දන්නේ නැතුව, සාක්ෂි නැතුව, ඇඟිල්ල දික් කරන්නේ නැතුව මේ ප්‍රශ්නය විසඳගන්න, කතෝලිකයන්ට සාධාරණය කරන්න, කතෝලිකයන්ට යුක්තිය ඉටු කරන්න, විඳිතයන්ට යුක්තිය ඉටු කරන්න අපි සියලු දෙනා එකතු වෙලා එක වැඩසටහනක් කරමු කියලා ඉල්ලා සිටින්නේ මන්නේ නේන සියලු දෙනාට ස්තුතියි.
ගරු උදේගම්මන්පිල මෙතුමනි, ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, පාස්කු ප්‍රහාරයේ ලේසා කඳුළු දේශපාලන වාසියට හරවා ගැනීමේ පහත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස 2001-2004 යුගයේ වගේම 2015-2019 යුගයේදී සිදු වුණු ආකාරයේ බුද්ධ්‍යංශ අඩපණ කරලා රණවිරුවන්ව අධෛර්යමත් කරලා මිනි කඳුමැදින් ලේ ගංගාවන් ගලන යුගයකට නැවත මේ රට තල්ලු කිරීමට දරන පහත් උත්සාහය අපි හැමෝම පිළිකුලින් හිලා දකින්න ඕනි. මේ ආණ්ඩුව, මේ ජනපීඩක ආණ්ඩුව පරාජය කළ යුතුයි කියන ස්ථාවරේ අපි ඉන්නවා. හැබැයි ආණ්ඩුවට අපි වැටෙන්න ගහමු, ආණ්ඩුව පරාජය කරමු, නමුත් ආණ්ඩුවට ගහන්න ගිහිල්ලා අපේ ජීවිත බේරගන්න තමන්ගේ ජීවිතේ අවදානමට තැබූ රණවිරුවට ගහන්න දෙන්න බෑ. අපේ ආදරණීය මව්බිමට ගහන්න දෙන්න බෑ. අපි මේ රට අපායක් කරලා, මේ රට අමුසෝනක් කරලා ලබන මතිවරණ ජයග්‍රහණයක ඇති ඵලය මොකක්ද? ඒ නිසා මේ චැනල් 4 ලනුවේ එල්ලෙන්න යන අයට මේක මරුවලක් වෙන්න පුළුවන් කියන අනතුරු ඇඟවීම අපිට කරන්න සිද්ධ වෙනවා. දැන් මේ චැනල් 4 නාලිකාවේ අපේ බුද්ධ්‍යංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ගැන කරන ප්‍රකාශය එක පැත්තකින් අතාර්කිකයි, අනිත් පැත්තෙන් අවිශ්වාසනීයයි, අනිත් පැත්තෙන් කරුණුවලට පරස්පරයි. ඇයි අතාර්කික? බොදුබල සේනා සංවිධානයේ ගොඩනැගුවාය කියන චෝදනාව ලැබු මුස්ලිම් මිනිසුන්ගේ මලමිනී ටික වලදාන්න දෙන්නේ නැතුව පුලුස්සා දැමූ නායකයා බලයට පත් කරගන්න මුස්ලිම් ජාතිකයන් 9 දෙනෙක් මරාගෙන මැරෙනවායි කියන එක හරිම අතාර්කික කතාවක්. අනිත් පැත්තෙන් මේක කියන්නේ කවුද? හැමදාමත් ලංකාව ගැන මානව හිමිකම් කොමිසමේ සැසිවාරයක් කෙනකොට බොරුවලක් මතු කරන චැනල් 4 නාලිකාව. ඉතින් මේක අවිශ්වාසනීයයි, විශ්වාසයට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. තුන්වෙනුව කරුණු වශයෙන් පරස්පරයි. සුරේෂ් සලේ මහතා මේ කියන දවසේ තමන් හිටියේ මැලේසියාවේ කියන එක ලිඛිත සාක්ෂි සමගින් ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් කරුණුමේ ලෙස, සිද්ධිමේ ලෙස මේක පරස්පරයි. හැබැයි මේ පිළිබඳ, මේ වගේ කාරණයක් පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන බොහෝ දෙනෙකුට අමතක වෙච්ච කාරණයක් තමයි පාස්කු ප්‍රහාරයේ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණ වලින් තමයි පරීක්ෂණේ පටන් ගත්තේ. ඇමරිකාවේ FBI ආවා, ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිස් ආවා. මේ අය ඉතාම ගැඹුරෙන් විමර්ශනය සිද්ධ කළ වාර්තා ලබා දීලා තියෙනවා. මේ වාර්තා පිළිගන්න බෑයි කියන අය, ඒ වාර්තා පිළිගන්න බැරි ඇයි කියන එකත් මේ රට ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ජාත්‍යන්තර පරීක්ෂණයකට මේ රට විවර කරලා ලංකාවත් එක්ක ගනුදෙනු බේරගන්න 2009 ඉඳන්ම ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම් සභාව ඉදිරිපිට ලංකාවත් එක්ක ගනුදෙනු බේරගන්න දඟලන බෙදුම්වාදී බලවේගවලට මේ රටේ අවසානයේ ආරම්භයේ සනිටුවන් කරන්න ඉඩ දෙන්න එපා කියන ඉල්ලීම අපි මේ අවස්ථාවේදී කරනවා. ඇත්තෙන්ම මෙතන තියෙන සරල කාරණේ සුරේෂ් මේ චැනල් 4 වීඩියෝ පුරාම තියෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ එකම එක දෙයයි. මොකද්ද? සුරේෂ් සලේ අසාද් මවුලානා සමග මේ මුස්ලිම් අන්තවාදීන් හමුවලා මේක සැලසුම් කරන්න සාකච්ඡා කළා කියන එක. ඉතින් මේ සුරේෂ් සලේ කියනවනේ ඒ කාලේ තමයි ලංකාවේ හිටියේ නැහැ කියන එක. ඒක ඇත්තද නැත්තද කියලා බලන්න දේශීය පරීක්ෂණයකින් පුළුවන්. ඒ ගැන අවශ්‍ය නැ විපක්ෂ නායකතුමාට නියෝජිතෙපත් කරත හැකි. කාදිනල්තුමාට නියෝජිතෙපත් කරත හැකි. එතනදී මේ සුරේෂ් සලේ කියන්නේ බොරුයි කියලා ඔප්පු වෙනවා නම් ඔන්න ජාත්‍යන්තර පරීක්ෂණයට යන අවශ්‍ය පසුබිම නිර්මාණය වෙනවා. ඇත්තෙන්ම මහජන ආරක්ෂක ඇමතිතුමා පෞගේ 19 වෙනිදා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් කැඳවලා පාස්කු ප්‍රහාර විමර්ශනයේ පිළිබඳ හොඳ ඉදිරිපත් කිරීමක් කළා. තස්ස විමර්ශනයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න අල්ලිස් මැතිතුමා ඉදිරිපත් කරපු තොරතුරු අනුව ISIS සංවිධානය ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙන 2014 අග සාරාන්මේ ISIS මතවාදයට අනුගත වෙන්නේ ඔය කියන ආකාරයේ 2018 නෙවෙයි 2015 ඉඳන්. ඉතාම ලිඛිත සාක්ෂි තියෙනවා 2017යි 2019 අතර සහරාන්ගේ අන්තවාදය ගැන, සාරාන්ගේ ත්‍රස්තවාදය ගැන බුද්ධි අංශ වාර්තා 200කට වැඩි ගන්නක් ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙතන ඉතා වැදගත් කාරණේ තමයි 2019 අප්‍රේල් 21 වෙනිදාට කලින් දවසේ සාරාන් වීඩියෝවක් කරා ඉදිරිපත් වෙමින් මරාගෙන මැරෙන සීළු දෙනා ඉන්න වීඩියෝව අපි දැක්ක අර කළු ඇඳගෙන ඉන්න වීඩියෝවේ තමන් මේ ප්‍රහාරය එල්ල කරන්න හේතු 10ක් කියනවා. ඒ හේතු 10න් එකක් තමයි පල්ලිවලට ප්‍රහාරය එල්ල කරන්නේ ඊට මාසයකට කලින් නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් වල මුස්ලිම් පල්ලියකදී යාඥා කරමින් සිටි අයට වෙඩි තබා දැමීම නිසායි අපි මේ ප්‍රහාරය එල්ල කරන්න කියනවා. ඒ වගේම හෝටල් වලට ප්‍රහාරය එල්ල කරන්නේ අරාබියේ මුස්ලිම් වරුන්ට රිදවන හිරියර කරන බටහිර රටවල ජනතාව නිවාඩුගත කරන්න ඇවිල්ලා මේ හෝටල් වල නතර වෙලා ඉන්න නිසා කියලා කියනවා. අන්න සාරාන් දක්වන හේතු. එහෙනම් මේ සුරේෂ් සලේ නම් මේකේ මහමලකරු ක්‍රයිස්ට් චර්ච් වෙඩි තැබීමේට වෙඩිකරුවට උපදෙස් දුන්නේ සුරේෂ් සලේද කියන ප්‍රශ්නේ අපිට මේ කුමන්ත්‍රණ න්‍යායන් ගැන කතා කරන අයගෙන් අහන්න සිද්ධ වෙනවා. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මේවා විහිළු කතා. ඇත්තෙන්ම අපි කතා කරන්න ඕනේ කතා ටිකක් තියෙනවා. ඒක අපි දැනගත්තේ දා පොලිසියෙන් නිලධාරීන්ට සවන් දුන්නාට පස්සේ. දැන් බලන්න ජනාධිපති කොමිසමේදී හෙළි වෙනවා බුද්ධි අංශ 2017 සිට 2019 දක්වා වසර 3ක් අකණ්ඩව වාර්තා 200 ගාණක් දෙනවා සාරාන් ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලෑස්ති වෙන බව. ඒ සම්බන්ධයෙන් එදා පියවර නොගත්තේ ඇයි? කවුරු හරි ඉහළ නිලධාරියෙක් පියවර ගැනීම වැළැක්වුවද? කවුරු හරි ඉහළ දේශපාලකයෙක් පියවර ගැනීම වැළැක්වුවද? මෙන්න විමර්ශනය කළ යුතු කාරණා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 145 වන පිටුව බලන්න. මේක කියනවා 2019 පෙබරවාරි 28 වෙනිදා ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් සහරාන්ව අත්අඩංගුවට ගන්න ඔහුගේ ඉන්න තැන වටලනවා. ඒ අවස්ථාවේ ප්‍රාස් පොලිසිය අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර දුරකථනයෙන් කතා කරලා කියනවා, ඕක අපේ වැඩක්, ඕගොල්ලෝ මැදිහත් වෙන්න එපා, කරුණාකලා පව් යන්න. ත්‍රස්ත විමර්ශන ඒ අංශයට අත්අඩංගුවට ගන්න දුන්නෙත් නැහැ. ප්‍රාස් පොලිසිය අත්අඩංගුවට ගත්තෙත් නැහැ. එදා පෙබරවාරි 28 අත්අඩංගුවට ගත්තනම් අප්‍රේල් 21 මරාගෙන මැරෙන්න සාරාන් කෙනෙක් එළිය ඉතුරු වෙන්නෙත් නැහැ. එහෙනම් සාරාන්ට මරාගෙන මැරෙන්න ප්‍රහාරයට අවශ්‍ය පසුබිම සැකසුනේ මේ දුරකථන ඇමතුමෙන් නෙවෙයිද? ඒ දුරකථන ඇමතුම ලබා දීමට හේතුව මොකක්ද කියලා අද වෙනතුරු විමර්ශනයක් කරලා තිබෙනවද කියන එක අපි ප්‍රශ්න කරනවා මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි. ඒ වගේම 2018 අප්‍රේල් 12 වෙනිදා මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් වෙච්ච ජමීල් අත්අඩංගුවටපත් වෙනවා. ඒ වෙන විට බුද්ධි අංශ විසින් මොහු ත්‍රස්ත ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී බවත් ප්‍රහාරයට සූදානම් වෙන බවත් එවැනි දේශන කරන බවත් බුද්ධි අංශ විසින් වාර්තා කරලා තිබුණි. එවැනි පසුබිමකත් ජමීල්ගෙන් කට උත්තරයක් අරගෙන නිදහස් කරන්න පොලිසිය කටයුතු කළේ කාගේ බලපෑමටද කියන එක අපි විමර්ශනය කළ යුතු නැද්ද? චැනල් 4 නාලිකාවේ බොරුවෙන් අද උත්සාහ කරන්නේ මේ ඇත්ත වහන්න නෙවෙයිද කියන ප්‍රශ්නේ අපි මතු කරනවා. ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අපේ දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වුණා. ශ්‍රීමා බෝධියට ප්‍රහාරයක් එල්ල වුණා. මහවැංකුවට ප්‍රහාරයක් එල්ල වුණා. මේ කිසිම අවස්ථාවක ගහලා යනකම් අපි දන්නේ නැහැ ගහනවයි කියලා. ගහන්නේ කවුද කියලා.
විනාඩි දෙකක කාලයක්
කිසිම තොරතුරක් තිබුණේ නැහැ. ලංකාවේ විතරක් නෙවෙයි. ඇමරිකාවේ 2001 අල්කයිඩා සංවිධානය එල්ල කර ප්‍රහාර 4 ගහලා යනකම් මහා දියුණු තාක්ෂණයේ තියෙන ඇමරිකාවේ බුද්ධිංශ දැනගෙන හිටියේ නැහැ. 2015 ප්‍රංශේ පැරිස් නුවර ස්ථාන 6 කෙල්ල වුණු ත්‍රස්ත ප්‍රහාර වෙනකන් කවුරුත් දන්නේ නැහැ. හැබැයි අපේ බුද්ධිංශ 2017 ඉඳන් සාරාන් ගැන අකණ්ඩව අනතුරු ඇගෙව්වා විතරක් නෙවෙයි, ගහන දවස ගහන්නේ පල්ලි වලටයි හෝටල් වලටයි කියන එක, ගහන්නේ සාරාන් ඇතුළු පිරිස බව, සාරාන්ලා ඉන්නේ කොහෙද කියන එක පවා බුද්ධිංශ ලබා දෙනවා. එච්චර තොරතුරු ලබා දීමෙන් බුද්ධිංශ කාර්යය ඉවරයි. බුද්ධාංශයේ ඉන්නේ නැහැ ත්‍රස්තවාදීන් අල්ලන්න. බුද්ධාංශයේ ඉන්නේ තොරතුරු රැස් කිරීම, විශ්ලේෂණය කිරීම ලබා දීම. එහෙනම් බුද්ධාංශ තමන්ගේ වක්‍යෙම ඉටු කරලා තියෙනවා ලෝක ඉතිහාසයේ ඉහළම විශිෂ්ට තත්ත්වෙකින්. එහෙනම් අපි මොකද කරන්න ඕනි? එදා බුද්ධාංශේ නායකත්වයේ දුන්න නිලන්ත ජයවර්ධන මහත්තයා ගෙනල්ලා ලොකු සම්මානයක් දෙන්න ඕනි. හැබැයි ඒ වෙනුවට උඩ පැන පැන නිලන්ත ජයවර්ධනට තලනවා. නිලන්ත ජයවර්ධනයෙන් පස්සේ ආපු සුරේෂ් සලේවත් තලනවා. මේකෙන් පේන්නේ බුද්ධාංශ මේ ගැන අවුරුදු තුනක් සිල්ලේ සෙවිල්ලෙන් සිටීම මහා අපරාධයක් කරලා බුද්ධාංශ තලලා පොඩිපට්ටම් කරලා දාන්නයි හදන්නේ. ඒක මහා කුමන්ත්‍රණයක්. අනාගතයේ ඇතිවිය හැකි ප්‍රහාරයන්ට අවශ්‍ය පසුබිම හදාගන්න නම් බුද්ධාංශ තලා පොඩිපට්ටම් කරන්න ඕනි. මොකද ඇමරිකාවේ, ප්‍රංශයේ බුද්ධාංශ වලටත් බැරි ආකාරයට, විශිෂ්ට ආකාරයට ශ්‍රී ලංකාවේ බුද්ධාංශ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවත් එක්ක තියෙන ගනුදෙනු බේරගන්න පාස්කු ප්‍රහාරය පාවිච්චි කරන්න එපා. මේ චැනල් හතරේ බොරුවට, මේ බොරුව එල්ල කරන්න අපේ ආදරණීය මව්බිමට, අපි ජාතියක් විදිහට සමගියෙන් මේ අභියෝගයට මුහුණ දෙමුයි කියන ඉල්ලීම සමස්ත ජාතියටම කරමින් මන් ඉන්න
වෙනවා. ස්තුතියි මන්ත්‍රීතුමනි. ඊළඟට ගරු ඩයනාගමගේ ඇමතිතුමනි, ඔබතුමියට විනාඩි 15ක කාලයක්
තියෙනවා. ස්තුතියි ශාසනාධිපති ගරු මන්ත්‍රීතුමනි. ඇත්තටම
ඕඩර් ප්ලීස්. මේ මූලාසනයේ සඳහා වේලු කුමාර ගරු මන්ත්‍රීතුමා පැමිණෙන්නට.
ගරු ශාසනාධිපති මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන්ම අද අපි මේ කතා කරන්න පටන් අරගෙන තියෙන පාස්කු ප්‍රහාරයට අවුරුදු, මම හිතන්නේ ලංසමිතුමා මැතිතුමා කිව්වා වගේ, අවුරුදු 5ක් ළඟා වෙන්න එනවා. එතකොට දැන් අපි ආයිත් මේක ගැන කතා කරන්න ඇවිස්සලා තියෙන්නේ මේ channel 4 නාලිකාවකින්. මේක ලෝකෙටම ඉදිරිපත් කළා තියෙන හින්දා ලංකාව මේක ගැන කිසිම පරීක්ෂණයක් හරියට පවත්වලා නැහැ. මේකේ මේක වගවියත්තන්ට දැනුවන් ලැබිලා නැහැ. මේ කවුද කරේ කියලා හොයාගෙන නැහැ. ඒ වගේම මේ channel 4 නාලිකාවට අපි අදත් මේ ලංකාව ජිනීවා යන්න සිද්ධ වෙලා තියෙන අවුරුදු 14ක් වෙන්න එනවා. අපිට අවුරුදු 30ක යුද්ධයක් නිමා වෙලත් අවුරුදු 14ක් වෙන්න එනවා. නමුත් අපි තාමත් ජිනීවා යනවා. මේ රටට වෙලා තියෙන මහා ඛේදවාචකයක්. ඇත්තටම දැන් ඊළඟට අපේ රටට නැවතත් මේක channel 4 එකෙන් දැන් පාස්කු ප්‍රහාරයක් ගැන වීඩියෝ එකක් එළියට දාලා නැවතත් අපිට මේකත් අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා මේ දෙයට. එතකොට කවුද මේකට මේ channel 4 නාලිකාවලට ගිහිල්ලා මේ රට ගැන, මේ සිදුවීම් ගැන කවුද මේ කියන්නේ? කියන්නේ මේ රටේම හිටපු, මේවා හා සම්බන්ධව මේ රටේම ජීවත් වෙච්ච මිනිසෙක්. මේ මෞලාන කියන මිනිසයා, ඔව්, මේකේ හිටපු අපේ ගරු ඇමතිතුමෙක් ළඟ හිටපු ලේකම්වරයෙක්. අද ඉංගලන්ත කියන රටට ගිහිල්ලා එතුමා මේ දේශපාලන, ඒ කියන්නේ ඇසයිලම්, පොලිටිකල් ඇසයිලම් ඉල්ලලා තියෙනවා. දැන් පොලිටිකල් ඇසයිලම් ඉල්ලනකොට රටක තමන්ට හේතුවක් තියෙන ඕන හොඳ පොලිටිකල් ඇසයිලම් එකක් දෙන්න. ඒ මනුෂ්‍යයව ආරක්ෂා කරන්න. එතකොට මම පුද්ගලිකවම නීති හදාරනකොට ඉංගලන්තේ මම කරලා තියෙනවා ඉමිග්‍රේෂන්. මම ඕන තරම් ලංකාවේ මිනිස්සුන් අරන් ගිහිලා තියෙනවා එහෙ ඉන්න ඉමිග්‍රේෂන් එකට, මේ පොලිටිකල් ඇසයිලම් වලට. මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා මිනිස්සු මොන තරම් බොරු කියනවද කියලා. එහෙට ඇවිල්ලා මේ කිසිම යුද්ධයක්වත් සම්බන්ධ නැහැ, තමන්ගේ ජීවිතේ කිසිම අනතුරකටපත් වෙලත් නැහැ. නමුත් බොරු හදලා ඒ රටේ නවතින්න මේ පොලිටිකල් ඇසයිලම් ගන්න විතරක් බොරු දේවල් කියලා මේ රටවල් වල නවතිනවා. ඒ වගේ ගොඩාක් කොටසක් මේ රටවල් වල ගිහින් ඉන්නවා ලෝකේ හැමතැනම. ඒ වගේම දෙයක් තමයි අදත් උඩ බලාගෙන කෙල ගහන්න ලංකාවට වෙන බරපතල හානිය ගැන හිතන්නේ නැතුව මේ පුද්ගලයෙක් ගිහිල්ලා channel 4 නාලිකාවට මේ රට ගැන මේ විදිහේ දේවල් ඒගොල්ලන්ට දීලා, මේ විස්තර, මේ වගේ දේවල් දීලා. නමුත් එතුමා ඒ දීලා තියෙන විස්තර ඇත්තද නැද්ද කියන අපි දන්නේ නැහැ. ඒක තමයි සොයා බලන්න ඕනේ. ඉතින් අපි හැමදාම කරන්නේ අපේ රට තුල, අපේ අභ්‍යන්තර තුල තියෙන ප්‍රශ්න ටික අපි විසඳගන්න නැතුව
ඒක අපි හැමදෑම තියෙනවා කොහේ හරි රටක ජාත්‍යන්තරෙන් ඇවිල්ල විසඳන්න මේ රටේ. ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. අපි මේක අපේ රට තුල විසඳගත යුතු ගොඩක් දේවල් අපි ඒවා සම්පූර්ණයෙන්ම අතපසු කරනවා, නිග්ලෙක් කරනවා, ඒවා පැත්තකට දානවා. ඒ හින්දා අපිට මේකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මම අහන්න කැමති ප්‍රශ්න කීපයක්. දැන් මෙතන කියවුණා හිටපු අපේ ජනාධිපතිතුමා ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිංහල බෞද්ධ නායකයෙක් අවශ්‍ය හින්දා මේ ප්‍රහාරේ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධතාවයක් තියෙනවා මේ වගේ කතා අපි මේ අපි දකිනවා. මං අහන්න කැමතියි එතකොට 2019 ජනාධිපතිවරණය වෙලාවේ කවුද එහා පැත්තෙන් ඉල්ලපු අපේක්ෂකයා? සජිත් ප්‍රේමදාස. මමත් එතුමාට වැඩ කරා. එතුමාව එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මමත් වැඩ කරා. එතකොට එතුමා සිංහල බෞද්ධයෙක් නෙවෙයිද? සජිත් ප්‍රේමදාස කියන්නේ සිංහල බෞද්ධයෙක් නෙවෙයිද? එතකොට ඇයි ගෝඨාභය රාජපක්ෂව 69 ලක්ෂයක් තෝරගත්තේ? ඇයි සජිත් ප්‍රේමදාසව තෝරගත්තේ නැත්තේ? එතකොට මේ 69 ලක්ෂයම වග කිවන්න ඕනේද මේ පාස්කු ප්‍රහාරයට? ඒ කියන්නේ ඒගොල්ලෝ සපෝට් කරාද ගෝඨාභය රාජපක්ෂට මේකට? එහෙමනම් ඒ කියන විදිහට ඇයි එහෙනම් සජිත් ප්‍රේමදාස ජනාධිපති නොවුනේ? ඇයි රටේ ජාතික ආරක්ෂාව එතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා එලිපිටම ඇවිල්ලා ස්ටේජ් එකක නැගලා කිව්වේ මොනවද? මේ අවුරුදු 30ක යුද්ධයක් නිමා කරන්න එවකට හිටපු හමුදාපති පිළිගත්ත ලෝකෙම හිටපු හොඳම හමුදාපති කියලා. ඒකට අනිවාර්යයෙන්ම කීප දෙනෙක්ගේ එකතු වීමක් තුළ තමයි ඒ යුද්ධය අපි ජයග්‍රහණය කරන්න ලැබුණේ. නමුත් එතුමා කිව්වා සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාව ආරක්ෂක ඇමති කරනවා කිව්වා. එහෙමනම් ඇයි රටේ ජනතාව ජාතික ආරක්ෂාව ගැන හිතලා සජිත් ප්‍රේමදාසව ජනාධිපති නොකරේ? ඒක ප්‍රශ්නයක් අපිට. එහෙනම් එතකොට එහෙමනම් කියන්න පුළුවන්ද මේක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිමාට ජනාධිපති වෙන්න ඕන හින්දා මේ කරපු දෙයක් කියලා මේකට සම්බන්ධයි කියලා? ඒක මම හිතන්නේ අපි කාටවත් පිළිගන්න පුළුවන් කියලා. ඒක විතරක් නෙමෙයි මම කියන්න ඕන, මේ සිද්ධිය සිද්ධ වෙලා වෙලාවේ අපේ හිටපු ගරු ජනාධිපතිතුමායි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔබතුමා රටේ සේනාධිනායකයා විදිහට, ඔබතුමා හිටපු ජනාධිපතිතුමා විදිහට, ඔබතුමාගේ පුද්ගලික දේවල් තියෙන්න පුළුවන් ඒ හිටපු ආණ්ඩුවේ කීප දෙනෙක් එක්ක. නමුත් රටක ආරක්ෂාව 22 මිලියන රටක ඉන්න ජනතාවගේ ආරක්ෂාව තිබුණේ ඔබතුමාගේ අතේ. ඔබතුමාගේ තිබ්බ පුද්ගලික දේවල් අපේ අද ඉන්න ගරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ එක්ක හෝ කාත් එක්ක හෝ තිබ්බ පුද්ගලික දේවල් පුද්ගලික විදිහට බේරගන්නව තිබුණා ඔබතුමාට මේ රටේ මේ ජනතාව මේ තරම් අමාරුවක දාන්න නැතුව. අර ජීවිත නැති වෙච්ච 280 ගානක ඒ අහිංසක මිනිස්සු, ඒ කතෝලික මිනිස්සු අදටත් අඬන තමන්ගේ සහෝදරිය, තමන්ගේ දරුවා, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා, මේ සියලු දෙනාම නැති කරගත්ත මිනිස්සු අදටත් අඬනවා මේ රටේ. අපිට ඒ මිනිස්සුන්ගේ දුක දැනෙනවා. මොකද ඒ නැති වුණ ජීවිතයට විතරයි, ඒ ආදරණීයන්ට විතරයි දැනෙන්නේ දුක. අපිට පුළුවන් අපි දුක් වෙනවා කියන්න, නමුත් දැනෙන්නේ හදවතට ඒ මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ට වෙච්ච සාධාරණේ මොකද්ද? මොකද්ද අද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? මේකෙන් මේ තුවාල ලැබපු මිනිස්සු අද දුක් විඳිනවා. ඒ මිනිස්සුන්ට අද මොකද වෙලා තියෙන්නේ? මොකද්ද මේකට හේතුව? මම කියන්න ඕනේ එතකොට එවකට හිටපු නීති හා සාමය ඇමතිතුමා තමයි රංජිත් මද්දුම බණ්ඩාර. එතුමාට 2018 මැයි 19 වෙනිදා එවලා තියෙනවා නිලන්ත ජයවර්ධන කියන මේ නිලධාරිය එවලා තියෙනවා, බුද්ධියංශ නිලධාරිය එවලා තියෙනවා ලිපියක් මේක සම්බන්ධයෙන් කියලා. මේක පටන් ගත්තේ 2014 ඉඳලා. 2014 ඉඳලා අපි මේ යුද්ධයක් තිබ්බ රටක ඇයි අපි හිතන්නේ නැත්තේ එක මොහොතකට නැවත ඕනම දෙයක් ඇතිවිය හැකි කියලා? ඇයි අපි මේ සියලු දේම ගැන ඕව කන්ෆිඩන්ස් වල ඉන්නේ? ඇයි අපි හිතන්නේ නැත්තේ මේ වගේ දෙයක් නැවත විය හැකි කියලා කවදාවත්? එහෙමනම් ඇයි එදා ඉඳලම මේ තහ්විජ් ජමාන් කියන මේ වගේ දේවල් ඇති කරපු වෙලාවේ ඇයි මේගොල්ලන් මේ ට්‍රැක් කරලා හිටියේ නැත්තේ? ඇයි මේගොල්ලෝ ගැන හෙවලා බැලුවේ නැත්තේ? ඒක ප්‍රශ්නයක්. මේ වගේ සංවිධාන ගැන ඊටත් වැඩිය අවධානයක් දිය යුතුව තිබුණා ඒ කාලේ ඉඳලා. එහෙම දෙයක් තිබුණා නම් මේ රටට තර්ජනයක් තියෙන ඕනම දෙයක් ඒක තමයි යුතුකම, ඒක තමයි වගකීම. ඒවගේම තමයි. ඒවකට හිටපු අපේ මේ හිටපු ගරු ජනාධිපතිතුමාට මං කියන්න ඕන. ඔබතුමා මම හිතන්නේ දන්නවා ජනාධිපති අපේ හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමා යන වෙලාවේ රට ඔබතුමාට ආරක්ෂක ඇමතිකම ඒකේ වගකීම බාර දීලා ගියා. හැබැයි ඔබතුමා රට යන වෙලාවේ මේ වගකීම කිසි කෙනෙකුට බාර දීලා ගියේ නැහැ. ඒක බරපතල වරදක්. ඔබතුමා මතක තියාගන්න ඒක මේ පාස්කු ප්‍රහාරයට විතරක් නෙමෙයි බරපතල වරද උනේ. ඔබතුමා දන්නවා නම් රටක වගකීම බාරගන්නේ රටේ සේනාධිනායකයන් නැත්තම් එහෙමත් නැත්තම් ආරක්ෂක අමාත්‍යවරයා ඒ වගකීම කවුරු හරි බාරගත්තේ නැත්තම් ඕනම කෙනෙකුට ඕනම රටකට අපිව යටත් විජිතයක් කරගත හැකි අවස්ථාවක් ඒක. ඒක තමයි ඒකේ තියෙන බරපතලකම. ඕනම කෙනෙකුට මේ රටට එන්න එන්න අවස්ථාවක් තිබුණා ඒ වෙලාවේ. මේකේ වගකීම බාරගන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. ඒක තමයි භයානකකම. එතකොට මේ පාස්කු ප්‍රහාරය වෙලාවේ ඔබතුමා රට ගිහින් හිටියා. ඔබතුමාට එන්න ඕන තරම් ෆ්ලයිට්ස් තිබුණා. ඒව ඔක්කොම අපි හොයලා බැලුවා. මගේ කාලය
මට අවශ්‍යයි.
විනාඩි භාගයක් දෙන්න කරුණා කරලා ඔබතුමිය සොයලා බලන්න. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සිට මේ දක්වා හිටපු ජනාධිපතිවරු කී දෙනෙක් පිටරට යනකොට ආරක්ෂක ඇමතිකම වැඩ බලන්න කී දෙනෙකුට දීලා තියෙනවද කියලා. මමත් ආරක්ෂක ඇමති විදියට වැඩ බලපු ඇමති කෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ. ඒ මොකද විශේෂයෙන්ම යුද්ධයේ කාලේ. හැබැයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ ඉඳලා මම හිතන්න ඊළඟට 2010න් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා පිටරට යනකොට ආරක්ෂක ඇමතිකම කාටද බාර දියේ කියලා කරුණා කරලා හොයලා බලන්න. එච්චරයි මම කියන්නේ.
ස්තුතියි.
ස්තුතියි. එහෙමනම් අපේ රටේ ව්‍යවස්ථානුකූලව එදා ඉඳලම වෙලා තියෙන වරදක්. මොකද ඕනම රටක ඒ වරද දැන්වත් හදන්න. ඒ වරද දැන්වත් හදන්න. මොකද ඕනම රටක මේ දේ මේ විදිහටයි සිද්ධ වෙන්නේ. මොකද ඒක තියෙන භයානකකම තමයි මම දැන් පැහැදිලි කරලා කිව්වේ. ඒ දේ විය යුතුයි. ඒක මම කියනවා මේ රටේ ඉන්න ජනාධිපතිතුමාට දැනුත් තියෙන ජනාධිපතිතුමාට. ඒ හින්දා තමයි ජනාධිපතිතුමා හරි කැබිනට් ඇමතිවරයා හරි රටින් පිට යද්දී ඊළඟට ඉන්න නියෝජ්‍ය හරි රාජ්‍ය ඇමතිවරයාට ඒ වගකීම බාර දීලා යන්නේ. ඒවට උත්තර බඳින්න. ඒකයි එහෙම වෙන්නේ. එතකොට රටේ නායකයා හැටියටත් ඒ වගකීම ඒ විදිහටම විය යුතුයි. අනිත් එක ඔබතුමා මට මේක පුද්ගලික ඔබතුමාත් එක්ක කිසිම එකක් නැහැ. නමුත් අද රටේ මේ ජීවිත ටිකට වෙන රටක නම් බෝම්බයක් ගිය මොහතක මේ වගේ බෝම්බ අටක් එකක් නෙමෙයි බෝම්බ අටක් යනවා ජීවිත 280 ගාණක් නැති වෙනවා. ඒ මොහොතේ ඔබතුමාට හරිනම් කරන්න වෙන රටක නම් චාටර් ෆ්ලයිට් එකක් අරගෙන වහාම ලංකාවට එනවා. මගේ ජනතාවගේ ජීවිත අනතුරේ මගේ රටට තර්ජනයක් ත්‍රස්තවාදී ප්‍රහාරයක්. එහෙමනම් ඒකයි කළ යුතුව තිබුණේ. ඔබතුමා රෑ ඉන් තියෙන ෆ්ලයිට් එකේ ලංකාවට එන්න නෙමෙයි. ඒකයි කළ යුතුව තිබුණේ. නමුත් ඒක උනේ නැහැ. ඔබතුමාගේ වගකීම පැහැර හැරියා. ඒ විතරක් නෙමෙයි නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම වගකීම තිබුණේ. එතකොටත් මේ යහපාලන ආණ්ඩුවේ හිටපු නීතිය හා සාමය රංජිත් මද්දුම්බණ්ඩාර මැතිතුමාට එතුමාට මේ එවලා තියෙන ලිපිය මොකද්ද? එතුමා ගත්ත ඇක්ෂන් එක නිලන්ත ජයවර්ධන ලියුමක් එවලා තියෙනවා 19 මැයි 19 වෙනිදා 2018 මෙහෙම සිද්ධියක් සිද්ධ වෙන්න යනවා. මේක ගැන හොයලා බලන්න කියලා. හෙව්වද බැලුවද නිලධාරීන්ට අවවාද අනුශාසනා උපදෙස් දුන්නද මේ සම්බන්ධයෙන්? මෙතන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මෙතන එක්ක කමියුනිකේෂන් එකක් තිබිලා නැහැ. අපි කතා කරනවා ශානියෙන ශානි අබේසේකර. ශානි අබේසේකර වයින් කරා කියනවා ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති වේද ගමන්ම ට්‍රාන්ස්ෆර් එකක් දුන්නා. ඇයි දැන් මේගොල්ලෝ කියන්නේ මේකට සම්බන්ධෙහිඳ? ශානි අබේසේකර කියන මේ නිලධාරියා අපි දැක්ක පහුගිය කාලේ රංජන් රාමනායකගේ ටේප් වල කියපු දේවල් දුමින්ද සිල්ව හිරේ දා ගන්න හදපු හැටි.
ඔනරබල් මෙම්බර් යු හැව් 2 මෝ මිනිට්ස්.
විශ්වාස කරන්නේ කොහමද?
යු හැව් 2 මෝ මිනිට්ස්.
ඒ වගේ කෙනෙක් විශ්වාස කරන්නේ මගේ කාලය ගත්තා.
ඇඩඩ්.
ඒ හින්දා ඒ වගේ කෙනෙක් විශ්වාස කරන්න බෑ. ඒකයි මේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ තුමාව අනිවාර්යයෙන්ම ට්‍රාන්ස්ෆර් එකක් දෙනවා. ඒ Tamanට විශ්වාස නැති හින්දා. මොකද අර වගේ දෙයක් කරන්න පුළුවන්කම තිබ්බනම් කතා කරලා ශානි අබේසේකරට රංජන් රාමනායකත් එක්ක ඔව් මෙහෙම වෙන්නා ඔබතුමාගේ ගෙදර ඇවිල්ලා වළං හොදන්නම් කියන தත්තෙට ඇමතිවරයෙක් එක්ක කතා කරන්න පුළුවන් නම් නිලධාරියෙකුට ඒ නිලධාරියා ගැන තියෙන විශ්වාසය මොකද්ද? ඇයි එහෙම නම් එතුමා ඒ රිචාන් විජේසේකර මේ මේ අපේසේකර ඇයි එහෙනම් අර වගේ දෙයකට ඉඩ දුන්නේ නැත්තේ සහරන්ව අත්අඩංගුවට ගන්න අන්න එහෙම අපි හොයලා බලන්න ඕනේ මොකක්ද එතන සිද්ධ වුනේ කියලා කියන්න ඕන කවුරු හරි ඒකයි මෙතන තියෙන ප්‍රශ්න ටික අනිත් එක තමයි ඔබතුමා කරපු තව වරදක් මම කියන්න ඕන ගරු හිටපු ජනාධිපතිතුමා අපේ මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීතුමා දැන් Security Council එක ඔබතුමා කැඳෙව්වේ නෑ මේ පාස්කු ප්‍රහාරය වෙලාවේ හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතකොට කැඳපු වෙලාවේ මහේසේනා නායක හමුදාපතිට යන්න එපා කියලා ඔබතුමා උපදෙස් දුන්නා මේ කිසිම දෙයකට කතා කරන්න ඒක මම ගත්තේ එතුමාගේම කටින් කාගෙන්වත් නෙමෙයි එතුමාමයි මට කිව්වේ මහේසේනා නායක එතුමාමයි මට කිව්වේ මට යන්න එපා කිව්වා ඒ හින්දා මං ගියේ නෑ එතකොට ඔබතුමා හිතන්න රටක අගමැති කෙනෙක්ගේ මොකද්ද තියෙන තත්ත්වේ එතකොට අගමැති කෙනෙක් කොහොමද මේ රටේ බාර දීපු තමන්ගේ රාජකාරිය කරන්නේ ඒක නෑ එතුමාගෙත් එක්ක ඔබතුමා එහෙනම් ඒ ප්‍රශ්නේ විසඳන්න ඕනේ මොකද මහේසේනා නායක හිටපු හමුදාපතිතුමා තමයි ඔය කතාව කිව්වේ ඔබතුමා යන්න කියලා නෑ
සිකියුරිටි
කවුන්සිල් එක මා සහයක් කැඳෙව්වේ නෑ රටක අවුරුදු 30ක යුද්ධයක් තිබ්බ රටක සිකියුරිටි කවුන්සිල් එකක් කැඳවන්න නැත්තේ ඇයි
මේවට
තර්ජනයක් නැහැ කියලා හිතන්නේ ඇයි නැවත යුද්ධයක් වෙන්න පුළුවන් කියලා හිතන්නේ නැත්තේ ඇයි මේ ඔක්කොම බලද්දි මට තියෙන කඩගාඩුව තමයි මේ විස්තර ටික ඔක්කොම බලද්දි නැවතත් මේ රටට ප්‍රභාකරන් කෙනෙක් බිහි නොවී ඉඳක් දැරි කමක් නැහැ.
පඬවල් මෙම්බර් ඉව ටයිමින්ස් අප්.
මේක තියෙන විදිහට. ඒ හින්දා කරුණා කරලා මේ තියෙන ප්‍රශ්නේ මේ පාස්කු ප්‍රහාරයේ ජාත්‍යන්තරේ ඔව් ජාත්‍යන්තරෙන් දැන් මේකට ඇඟිල්ල ගහලා ඉවරයි.
පඬවල් මෙම්බර් ප්ලීස් වයින්ඩ් අප්.
යන්න වෙන්නේ ආයිත්
මේකත් එක්ක.
ඒ හින්දා මේ රට අපි උඩ බලාගෙන කෙල ගහගෙන ඉවරයි. අපිට වෙන්නේ දැන් ඔක්කොටම මූණ දෙන්න මේකට අපි
පඬවල් මෙම්බර්
මූණ දෙන්න වෙනවා.
ප්ලීස් වයින්ඩ් අප් ප්ලීස්. Thank you. ඔනරබල් මෛත්‍රීපාල සිරිසේන
මට එක සැරයක් දෙන්න ඒ මොකද මගේ නම කියලා කීප ගමනක් කියපු නිසා විශේෂයෙන්ම මේ ආරක්ෂක මණ්ඩලය ගැන කිව්වා ආරක්ෂක මණ්ඩලය 2019 ජනවාරි මාසයේ කැඳවපු ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ජරු මන්ත්‍රීතුමිය මම බොහොම පැහැදිලිව ඇහුවා ආරක්ෂක ප්‍රධානීන්ගෙන් මේ මිනිහා සහරාන් ඇයි තවමත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ කියලා එතකොට 2017 ඉඳලා සහරාන්ට වරෙන්තුව තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් පොලිසියෙන් කෙරෙන්න ඕනේ. එතකොට ඒ තත්ත්වය තුළ මේ මම වරින් වර මේ ගැන ඇහුවා. නමුත් මේ පරීක්ෂණේ හරියට වෙලා නැහැ කියන්නේ ඔන්න ඔතන තමයි මම දුන්න නියෝග ඇයි ක්‍රියාත්මක වුණේ නැත්තේ. 2019 ජනවාරි මාසයේ මම කියපුවාම මේ මිනිහා තවමත් අත්අඩංගුවට ගන්න නැත්තේ කියලා ඇයි ගන්නේ නැත්තේ?
කෙටියෙන් ඉදිරිපත් කරන්න.
අන්න ඒව තමයි හොයන්න ඕනේ ප්‍රශ්න.
මට ලියුම් ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා. දන්නේ දේවල් කතා නොකර ඉන්න. කවුරු හරි කියන දේවල් ක්‍රියා කරන්න. කරුණාකරලා වාඩි වෙන්න. ඔතන ඉන්නේ මං අත්සන් කරු පිනට. කතා කරන්න තෝ වාඩි වෙන්න.
Thank you.
වාඩි වෙන්න කතා.
Yeah, what's your point of order? Yeah. Honorable Diana Gamage. Yeah.
ඔබතුමා මතක තියාගන්න ඔබතුමාව මහලේකම් කරේ මම ඔය පක්ෂේ
නැත්තම්
ඔබතුමා ගෙදර ඔබතුමා ඡන්දේ ඉල්ලුවා නම් ගෙදර
Honorable Rohini Kaviratna Honorable Ranjith Maddumbanda
විනට ඇවිල්ලා ලැජ්ජ නැතුව කට වහගෙන ඉන්න අපේ පක්ෂේ නිසා පාර්ලිමේන්තුව
Honorable Rohini Kaviratna
ගුලස්සනේ මන්ත්‍රීතුමනි
You have 8 minutes
2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් වැඩිම හානියට සිද්ධ වුණේ මේ රටේ කාන්තාවන්ට හා ළමුන්ට
Yeah what's your point of order Yeah Honorable Diana Gamage Yeah
right. ඔබතුමා මතක තියාගන්න ඔබතුමා
Honorable Rohini Kaviratna
ගරු මන්ත්‍රීතුමා
Yeah
ගරු මුලස්සනේ
මන්ත්‍රීතුමා
කරුණාකරලා මේ වගේ කටවහන්න එළියට දාන්න ඉච්චරයි